නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා වායාමෝ ආනන්ද භාවිතෝ බහුලී කතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සුපුරුදු පරිදි ඉරිදා ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙලා තියෙන්නේ. අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මේ දිනවලදී බ්‍රාහ්මණ සූත්‍රයෙන්. බ්‍රාහ්මණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ. එතකොට මග්ග සංයුත්තය ඇත්තටම ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව විග්‍රහ කරන සූත්‍ර අන්තර්ගත වෙලා තියෙන කොටසක්. ඉතින් එතකොට මේ බ්‍රාහ්මණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් කෙටි විවරණයක් කරනවා. ඉතින් ඒකට ප්‍රස්තුත වෙන්නේ එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරනවා සැවැත් නුවර ඒ නගරයේ. ඉතින් එතකොට ඒ නගරය හරහා යනවා ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක්. ඉතින් ඒ බ්‍රාහ්මණයා සම්පූර්ණයෙන්ම සුදු පාට වස්ත්‍රයෙන් තමයි සැරසිලා ඉන්නේ. ඒ වගේම එයා පරිහරණය කරන සියලුම දේවල් සුදු පාටින් සකස් වෙලා තියෙනවා. එයා ගමන් කරන අශ්ව රථය සුදු පාට අසුන් යොදලා තියෙනවා. ඒ වගේමයි මේ අශ්ව රථය සම්පූර්ණයෙන්ම සුදු පාට ඇතිරිලි වලින් ආවරණය කරලා තියෙනවා. ඉතින් මේ නිසා මේ අපූරු ශ්වේත වර්ණ රථයත් ඒකේ ගමන් කරන සියලු දෙනාමත් සුදු පාට වර්ණයෙන් සැරසී සිටීමත් කියන මෙන්න මේ කාරණාව දකින ඒ රටවැසියන් ඒක දැකලා බොහොම මවිතයට පත් වෙනවා. ඒ වගේම බොහොම ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඉතින් මේ රථය සම්බන්ධයෙන් ඒ අය ඒක දිව්‍ය රථයක්ය, බ්‍රහ්මයානාවක්ය කියලා බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඉතින් මේක දකිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ පෙරලා ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේට පසු වේලාවක සඳහන් කරනවා, මතක් කරනවා. මතක් කරලා පුංචි ඉල්ලීමක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට මෙබඳු බ්‍රහ්මයානාවක් මෙබඳු දිව්‍යයානාවක් ධර්ම විනය පැත්තෙන් පෙන්වලා දෙන්න පුළුවන්ද කියලා. තී අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ, ආනන්ද මේ ධර්ම විනයට අනුව ධර්මයානාවක් කියලා කියන්නේ, බ්‍රහ්මයානාවක් කියලා කියන්නේ, දිව්‍යයානාවක් කියන්නේ වෙන එකක් නෙමෙයි, මේ ආරෂ්ඨාංග මාර්ගයයි කියලා. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං. බ්‍රහ්මයානං ඉතිපි, ධම්මයානං ඉතිපි, අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආරෂ්ඨාංග මාර්ගයට කියන සමාන පදයක්, පරියාය පදයක් තමයි මේ බ්‍රහ්මයානේ කියලා කියන්නේ, දිව්‍යයානේ කියලා කියන්නේ, ධර්මයානේ කියලා කියන්නේ. ඒ වගේමයි මේ කෙලෙස් සටනත් එක්ක කරන ඒ සංග්‍රාමයේදී භාවිතා කරන අනුත්තර වූ යානාවක් කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයටයි කියලා එදා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් කෙටි විවරණයක් එනවා. අපි ඒක මූලික කරගෙන තවත් විවිධාකාර සූත්‍ර වලින් කරුණු ගෙන හැරපාමින් උත්සාහන්ත වෙනවා මේ දිනවල ආරෂ්ඨාංග මාර්ගය ගැන ධර්මදේශනා මාලාවක් කරගෙන යන්න. ඉතින් අද වෙනකොට අපි සෑහෙන දුරක් මේ දේශනා මාලාවේ පැමිණලා තියෙනවා. ඉතින් මේ පින්තුන් දන්නවා ආරෂ්ඨාංග මාර්ගය කියවහම අංග 8කින් යුක්තයි. ඒකේ ප්‍රඥා ශික්ෂාවට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන කොටස් දෙක අන්තර්ගත වෙලා තියෙනවා. අපි මේ දෙක ගැන සාකච්ඡා කළා. ඊළඟට සීල ශික්ෂාවට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් තුන අන්තර්ගතයි. අපි ඒකත් පහුගිය සතිය වෙනකොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා. ඊට පස්සේ අද අපිට පටන් ගන්න පුළුවන් සමාධි ශික්ෂාව. සමාධි ශික්ෂාවේ කරුණු තුනක් අන්තර්ගත වෙනවා. ඒ තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ පින්වතුන්ට මේ පෙන්눔 කරලා තියෙන රූප සරහන්නුත් ඒක දැක ගන්න පුළුවන්. එතකොට ඒකෙනුත් අපි උත්සාහවන්ත වෙලා තියෙන්නේ විවිධ වර්ණ වලින් මේ කොටස් තුන වෙන්වෙන් වශයෙන් පෙන්ලා දක්වන්න. දැන් එතකොට අපිට අද කතා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන් සම්මා වායාම, යහපත් වෑයම කියන මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා සම්මා වායාමෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති. ආනන්ද යම්කිසි තැනැත්තෙක් මෙන්න මේ සම්මා වායාමය නැත්තං සම්‍යක් වෑයම යහපත් වෑයම යම් කෙනෙක් දරනවා නම් අන්‍යාට හැකියාවක් ලැබෙනවා රාගය විනයනය කරන්න දුරු කරන්න ෂය කළා හරින්. ඒ වගේමයි ද්වේෂය දුරු කළා බැහැර කළා හරින්න. ඒ වගේමයි මෝහය හිතින් අයින් කළා බැහැර කළා හරින්න යාට අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් අපි ටිකක් උත්සාහන්ත වෙමු මොකද්ද මේ සම්මා වායාම කියන මාර්ගංගයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා දෙන්නේ කියලා. දැන් කෙටියෙන් අපිට මතක් කරගන්න පුළුවන් සම්මා වායාම කියලා කිව්වහම මුලින්ම ඒකේ අන්තර්ගත වෙන්නේ සංවර කිරීමක්. ඒ කියන්නේ අපේ හිතේ අකුසල් පහළ නොවෙන්න වග බලා ගැනීමක්. තාම අකුසල් පහළ වෙලා නැහැ. ඒ නූපන් අකුසල් නූපද වීම සඳහා දරන වෑයම මුල් අවස්ථාවෙන් ගැනෙනවා. ඊළඟට යම් හෝ හේතුවක් නිසා අපේ අතපසු වීමක් නිසා අසතිමත් වීමක් නිසා හිතේ අකුසලයක් මේ වෙනකොට පහළ වෙලා තියෙනවා නම් ඒක හිතේ තියාගන්න නැතුව ඒක හිතෙන් දුරු කරන්න අත්හැරලා දාන්න දරන වෑයම ඒ උපන් අකුසල් දුරු කිරීම සඳහා දරන වෑයම දෙවන වෑයම වශයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ කුසල පක්ෂය ගැන ඊළඟට පෙන්නුම් කරනවා පෙන්නලා දෙනවා. නූපන් කුසල් උපදවීම සඳහා දරන වෑයම. අපේ හිතේ යම් යම් ගුණධර්ම දියුණු කරගන්න අවශ්‍යයි, කුසලතාවයන් දියුණු කරගන්න අවශ්‍යයි, බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න අවශ්‍යයි. ඒ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීම සඳහා දරන වෑයම තුන්වන වෑයම වශයෙන් පෙන්නුම් කරනවා. ඊට පස්සේ හතරවන වෑයම වෙන්නේ හතරවන වෑයම වෙන්නේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා දැන් යම්කිසි කෙනෙක් මේ විදිහට සම්‍යක් වෑයමක් දරලා ටික ටික තමන්ගේ සිත් සතන් තුළ ගුණධර්ම දියුණු කරගන්නකොට ඒවා සමහර ලාවට මේ අකුසලයන් නැත්නම් අගුණයන් වගේ නෙමෙයි ඒවා ඉක්මනටම නැති වෙන්න පුළුවන්. මේවා හරි අමාරුයි හිතේ පවත්වන්න. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට අකුසල පැත්තට. ඒ නිසා මේ කුසල පක්ෂය හිතේ දියුණු කරද්දී සෑහෙන වෑයමක් දරන්න වෙනවා මේ දියුණු කරගත්ත දේවල් රඳා පවත්ව ගන්න. ඒවා ආරක්ෂා කරගන්න. එතකොට මේ උපන් කුසල ධර්මයන් තවදුරටත් රැක ගැනීම සඳහා ඒවා බහුලීකృత කර ගැනීම සඳහා වර්ධනය කර ගැනීම සඳහා පරිපූර්ණ කර ගැනීම සඳහා දරන වෑයම මේ හතරවන වෑයම වශයෙන් පෙන්වනවා. එතකොට මේ විදිහට සතර ආකාරයකින් සම්‍යක් ප්‍රධාන වීරයන් සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා අපි සඳහන් කරනවා. මේ සම්මා වායාම කියන කොටස සතර ආකාරයකින් ඒ විදිහට ධර්මයේ පෙන්වුම් කරලා දෙනවා. එහෙමනම් අපිට මේ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වීරය ගැන තමයි අද ටිකක් තව තව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පළවෙනි කොටස ඒ තමයි නූපන් අකුසල් නූපද වීම සඳහා දරන වෑයම. ඉතින් මේකටම කියනවා සංවර ප්‍රධාන කියලා. කියන්නේ සංවර වීම සඳහා දරන ප්‍රධාන වීරයක්. ඉතින් ඒක ධර්මයේ සඳහන් වෙන්නේ මේ ආකාරයෙන් අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ නූපන් අකුසල් නූපද වීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. චන්දං ජනේති ඒ තනත්තා තුල ඌමනාවක් ඇති කරගන්නවා. වායමති ඒ සඳහා යම් වෑයමක් දරනවා. විරියං ආරභති යම් කෙසේ ප්‍රධාන වීරයක් ආරම්භ කරනවා. ඊළඟට චිත්තං පග්ගණ්හාති ඒ සඳහා හිත යොමු කරනවා. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. පදහති ඒක දිගට කරගෙන යනවා. ඒක අත්හරින්න නැතුව කරගෙන යනවා. ඒතර මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කුමක්ද සම්‍යක් ප්‍රධාන වීරයවල එන පළවෙනි වීරය. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. එහෙනම් මේ අපේ හිතේ දැන් මේ වෙනකොට අකුසලයක් පහළ වෙලා නැත්තම් ඒ අකුසල් පුළුවන් තරම් ඈත් කළාම තියාගන්න නූපදවා හරින්න හිතට ඒවා වැද්දගන්නේ නැතුව ඉන්න අන්න යම් කෙනෙක් ඡන්දයක් ඇති කරගන්න අවශ්‍යයි. උවමනාවක් ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ උවමනාව කියන එක හරිම වැදගත්. ඒ කියන්නේ අපිට කිසි උමනාවක් නැත්නම් අපේ හිත ආරක්ෂා කරගන්න හිත ගිහිල්ලා පරණ පුරුද්දට මොනවා මොනා හරි අරගන්නවා. ඒක තමයි ආගේ සාමාන්‍ය ස්වභාවය. එයා මොකද කරන්නේ? මේ පරණ පුරුද්දට මොනවා හරි කාම අරමුණක් අරගන්නවා, ද්වේෂ අරමුණක් අරගන්නවා, මොනවා හරි අතීතය හා සම්බන්ධ දෙයක් අරගන්නවා, අනාගතය හා සම්බන්ධ දෙයක් අරගන්නවා. ඉතින් මේ විදිහට ඒක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් අපේ හිත ආරක්ෂා කරගන්නේ නැත්තම් ඉතින් වෙන කෙනෙක්ට ඇවිල්ලා මේක ආරක්ෂා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න ඒ හිත රැක ගැනීම සඳහා, හිත සංවර කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය තමයි පෙන්වුම් කරන්නේ. මේ නිසා ඒකට කියනවා සංවර ප්‍රධානය කියලා. දැන් මේකෙත් අවස්ථා තුනක් අපිට ධර්මය අනුව තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ආරම්භ ධාතු වීරය කියලා කියන්නේ. එයා ඒ උත්සාහය ආරම්භ කරනවා. දැන් අපි මොන වැඩක් කරන්න උනත් ආරම්භයක් තියෙනවා නම් එතන මේ ආරම්භය ගන්න එකත් හරි අමාරුයි. අපි කරන්නේම කල් දාන එක. හෙට කරන්නම්, අනිද්දා කරන්නම්, විශ්‍රාම ගිහිල්ලා කරන්නම්, නැත්නම් දරුවෙක් විවාහ කරලා දුන්නාට පස්සේ කරන්නම්, ඔයගේ මොනවා හරි හේතුවක් ඉදිරිපත් කළා වැඩේ කල් දාන එක තමයි සාමාන්‍යයෙන් සිරිත. ඉතින් නමුත් මෙතෙන්දී අවශ්‍ය වෙනවා ආරම්භ ධාතු වීරයක්. මේ වැඩේ මම කොහොම හරි අද පටන් ගන්නවා. දැන් මේ කල් දැම්ම ඇති. තවත් මේක වයසට ගිහිල්ලා කරන්න ගියොත් මේක කරගන්න අමාරුයි. අදම මම මේක පටන් ගන්නවා කියලා අන්න යම්සි කෙනෙක් ඒ ආරම්භ ධාතු වීරයක් ඇති කරගන්න අවශ්‍යයි. එයා වැඩේ පටන් ගන්න ඕනේ. වතුරට බහින්න ඕනේ. ඉතින් වතුරට බහින්න නැතුව හැමදාම අපි ගොඩ ඉඳන් පීනලා වැඩක් නැහැ. ඒ නිසා මේ වතුරට බහින වැඩේ, වතුරට බැහැලා පීනන්න පටන් ගන්න එක ආරම්භ ධාතු වීරය වශයෙන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ හැබැයි වතුරට බැස්සට මොකද ඉතින් පීනන්න ඕනේ. මේක නිකන් අපි එතන හිටියයි කියලා ඉතින් එහාට ගමන් කරන්න බෑ, එතරට යන්න බෑ. ඉතින් එහෙනම් ඒ සඳහා යම්කිසි වීරයක් යොදන්න ඕනේ, වායමති. ඊළඟට විරියන් ආරභති. මේ වීරයක් ආරම්භ කරා, ඒක දැන් දිගට කරගෙන යන්න ඕනේ. ඒකට කියනවා නික්කම ධාතු වීරය කියලා. දැන් වැඩේ දිගට කරගෙන යන්න ඕනේ. මේ අතර වාරේ ඉතින් විවිධාකාර බාධාවන් පැමිණෙනවා. ඉතින් මේ බාධාවන් මගහරවමින්, ඒ බාධාවන් වලට නොබියව මුහුණ දෙමින්, ඒවා ජය ගනිමින්, ඒ කටයුත්ත කරගෙන යන්න, දිගට කරගෙන යන්න ඒ නික්කම ධාතු වීරියක් අවශ්‍ය වෙනවා. දිගට කරගෙන යෑම සඳහා ඒ පවත්වන වීරිය. අපි තමයි අවශ්‍ය කෙනෙක් භාවනාවක් කරන්න පටන් ගත්තා. හැබැයි පටන් ගත්තට පස්සේ දවසකින් දෙකකින් අත්හැරලා දැම්මා. ඒ කියන්නේ අර නික්කම ධාතු වීරිය නැහැ. ආයෙත් ඔන්න පටන් ගත්තා, ආයෙත් දවසෙන් දෙකකින් අත්හැරලා දැම්මා. ආයෙත් පටන් ගත්තා, දවසෙන් දෙකකින් අත්හැරලා දැම්මා. ඒ කියන්නේ අර ආරම්භ ධාතු වීරිය තියෙනවා, අර නික්කම ධාතු වීරිය නැහැ. එහෙනම් වැඩේ පටන් ගන්නත් ඕනේ, පටන් අරගෙන විතරක් මදි ඒක දිගට කරගෙන යන්නත් ඕනේ. දැන් මෙහෙම දිගට කරගෙන යනකොට සෑහෙන්න චිත්ත අදිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා. හිතේ ලොකු අදිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා මේ එන බාධාවන් ජය ගන්න. ඒ වගේම මේක පරිපූර්ණත්වයක් ඇති වෙන තාක් මේක කරගෙන යන්න. ඉතින් අන්න ඒකේ ඒ අවසන් කාලයේදී හිතේ ඇතිවෙනේ ප්‍රබල වීරය, මේක මං කොහොම හරි කරනවා, දැන් මේකේ මං ඉවරයක් කරනවා, වැඩේ සම්පූර්ණ කරනවා, මේ අන්තිම මොහොතේ එන බාධාවන් වලට මම සැලෙන්නේ නැහැ කියලා ඒ ඇතිවෙන ප්‍රධාන වීරයට කියනවා පරක්කම ධාතු වීරය කියලා. එතකොට මෙන්න මේ පරක්කම ධාතු වීරය තමයි නොසැලෙන වීරයක් කියලා කියන්න තියෙන්නේ. එතකොට මේ නිබඳු නොසැලෙන වීරයක් සහිතව දැන් මෙයා කටයුත්ත ඉදිරියටත් කරගෙන යනවා, යම් යම් කොටස් අවසන් කරනවා, සම්පූර්ණ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, දැන් අපේ හිතේ යම් හෝ අවස්ථාවක ඈලි මෑලි ගතියක් ඇති වුණොත්, ඔතෑණි වීමක් ඇති වුණොත්, කම්මැලි ගතියක් ඇති වුණොත්, අන්න ඒ තීන මිද්දේට තියෙන ප්‍රබලම ආයුධය තමයි මෙන්න මේ වීරය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නංචේව තීන මිද්දං නූපජ්ජති උප්පන්නංච තීන මිද්දං පහීයති. යම් කෙනෙක්ගේ හිතේ කම්මැලි ගතියක්, ඔතෑණි ගතියක්, අලස ගතියක් ඇති වුණා නම් ඒක මේ වීරය හරහා දුර වෙලා යනවා. ඒ වගේමයි මෙබඳු වීරයක් පවතින හිතක අර වගේ තීන මිද්දයක් ඇති වෙන්න අවස්ථාවකුත් නැහැ. දැන් සංවර කිරීම සම්බන්ධයෙන් නැත්නම් සංවර වීම, සංවර වීරිය, සංවර ප්‍රධානය ගැන කතා කරනකොට මේ නූපන්න කුසල් නූපද වීම සඳහා කෙනෙක් දරන වෑයමේදී ඇත්තටම ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍යයි. මොකද අපි දන්නවා අපි මේ හැම තිස්සෙම S2 පියාගෙන එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඉන්නව නෙමෙයි. අනිකුත් වැඩ කටයුතු වල යෙදෙනවා, ඇවිදිනවා, ඊළඟට රාජකාරී කටයුතු වල නිරත වෙනවා, තමන්ගේ අමුදරුවන්ගේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් নানা ප්‍රකාර වැඩ වල නිරත වෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් එහෙනම් අපේ හිත ආරක්ෂා කරගන්න යම් වෑයමක් දරන්න වෙනවා. ඒ නිසා එතෙන්දී මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒතොර සංවර ප්‍රධානයේ එන තවත් පැත්තක් තමයි මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් දහමේ මේක බොහොම අපූර්වවට විස්තර කරනවා. ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි නානු ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්කේන්ද්‍රයන් අසංඋතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කු ඉන්ද්‍රියක් චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඉතාම වටිනා ප්‍රකාශයක් මේ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලද නැත්නම් සූත්‍ර ගණනාවකදී සූත්‍ර රාශියකදී මෙන්න මේ කාරණාව මතක් කරනවා. දැන් අපිට ඇහෙන් රූපයක් දැක්කහම මුලින්ම අහුවෙන කොටස නැත්නම් මුලින්ම අපිට හඳුනා ගන්න කොටසට අපිට කියන්න පුළුවන් නිමිති කියලා, නිමිත්තක් කියලා. ඊට පස්සේ අපි හිතමු ඒක දැක්කා, අපි හරිම ලස්සනයි. ඒ දැකපු නිසා ඔන්න තව ටිකක් විස්තර බලන්න යනවා. අන්න ඒකට කියනවා අනුයංජන ගන්නවා කියලා. එතකොට මෙන්න මේ කොටස් දෙකම ගැන සංවර වීමක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරනවා. දැන් යම් කිසි කෙනෙක් මෙන්න මේ ඇහැ සංවර කරගන්න නැතිව වාසය කළොත් මොකද වෙන්නේ? අර නූපන් අකුසල් දැන් ආයෙ උපදින්න පටන් ගන්නවා. දැන් මෙතෙක් වෙලා ඒ අකුසල් පහළ වෙලා තිබුණේ නැහැ. අපිටම හිතේ රාගයක් තිබුණ නැහැ. හැබැයි ඔන්න කවුරු හෝ කෙනෙක්ව දැක්කා, යම් දර්ශනයක් දැක්කා, ප්‍රියෝපදවන දර්ශනයක් දැක්කා. දැක්ක ගමන් ඒකේ යම් කිසි නිමිත්තක් අපේ හිතේ වැටුණා. ඇහැ හරහා හිතට ගියා. අපිටම හැඩයක් දැක්කා. යම් හෝ ඒ ප්‍රසන්න බවක් දැක්කා. ඊට පස්සේ ඔන්න තවත් ටිකක් උනන්දු ඇතිලා ඔන්න තවත් ටිකක් විස්තර බලන්න ගියා. එතකොට ඔන්න දැන් හිතේ රාගය ඇවිස්සෙන. ආයෙත් හිත ඔන්න රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ தত্ত্বය වළක්වා ගන්න එහෙනම් ඇහි යම්කිසි සංවර කිරීමක් යෝගාවචරයේක් විසින් කළ යුතුයි. ඒක කවදාවත් මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා ගුරුවරයෙක් ළඟ ඉඳලා ඇහැ සංවර කරගන්නවද කියලා බලන වැඩක් නෙමෙයි වෙන්නේ. අපි යමෙ විසින්ම ඒ ඇහැ සංවර කරගන්න එක කරගත යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතක් කරන්නේ. දැන් යම්ස කෙනෙක් ඇහැ නැත්නම් ඇහැ කියන ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැතුව වාසය කළොත් මොකද වෙන්නේ? නැවත නැවත මේ හිතේ රාග දේශ මොහ පහළ වෙනවා. මෙතෙක් වෙලා පහළ නොවිලා නොවිච්ච යම්කිසි රාගයක්, යම්කිසි ද්වේෂයක්, යම්කිසි පැටලිල්ලක්, මුලාවීමක් ඇති වෙන්න පුළුවන් ඒ ඇහැ සංවර නොවීම නිසා. ඉතින් ඒ නැවත නැවත ඇහැ සංවර නොවෙන්න නොවෙන්න නැවත නැවතත් ඇහැ හරහා හිත කෙලෙසෙනවා. මොකද ඇහෙන් කරන්නේ නිකන් නිමිති ගැනීමක්, අනුයන්ජන ගැනීමක්. හැබැයි ඒව ගෙහිලා අවුස්සන්නේ අපේ හිත. අපේ හිත තමයි දූෂිත කරන්නේ. අපේ හිත තමයි කෙලසන්නේ. ඒ නිසා නැවත නැවත කෙලසුන්ගෙන් තෙත්වීමක් සිද්ධ වෙනවා අපේ හිත. අපි ඇහැ සංවර කරගත්තේ නැත්තම්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ රක්කති චක්ඛුඉන්ද්‍රියං චක්ඛුඉන්ද්‍රියේ සංවරං ආපච්චති. මේ විදිහට අයා යෝගාවචරයා කල්පනා කළා ඇහැ පරිස්සම් කරලා පාවිච්චි කරනවා. දැන් මේ ඉන්ද්‍රයන් තිබුණ පමණින් මේවා පුළුවන් තරම් මේවා රාගය අවුස්ස ගන්න, ද්වේෂය අවුස්ස ගන්න, මෝහය අවුස්ස ගන්න පාවිච්චි කරොත් අපිමයි වෙනසෙන්නේ. අපිමයි අපේ හිත දූෂිත කරගන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉතින් දැන් රූපවාහිනියක් ළඟට ගියාම ඒකේ නාලිකා රාශියක් තියෙනවා. ඉතින් එක එක නාලිකාවල එක එක ඒවා පෙන්වනවා. ඉතින් බොහොම වයිවර්ණ දේවල්, බොහොම විචිත්‍ර දේවල්. අපේ හිතේ කාමයේ අවිස්සෙන දේවල්, අපේ හිතේ ද්වේෂයේ අවිස්සෙන දේවල්. ඉතින් ඒක ළඟට ගිහිල්ලා අපි ඒක දිහා බලාගෙන ඒක එක නාලිකාවෙන් නාලිකාවට දදා ඒ හරහා අපේ හිත දූෂිත කරගෙන ඒ රූපවාහිනියට බැලලා වැඩක් නැහැ. ඒ නාලිකාවට බැලලා වැඩක් නැහැ. අපි ඒක මේ ආරම්භ කළේ, අපි ඒ වැරදි තැනට ගියේ, අපිමයි ඒක දිහා බලන්න පටන් ගත්තේ. ඉතින් ඇයි මොකද අපි ඒක බලන්න ගියේ? එහෙනම් ඉතින් අපේ පැත්තේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා අපිට බෑ ලෝකේ මට්ටම් කරන්න. අපි දැනගන්න ඕනේ අපේ ඇහැ ආරක්ෂා කරගන්න. අපි මේ ඇහැක් තිබුණා කියලා ඒ නිරෝගී ඇහැක් තිබුණ පළියට අපි ඕක පාවිච්චි කර කර ඕකෙන් අපේ හිත දූෂිත කරගන්න ගියොත් ඉතින් කවදාවත් මේ හිත හදන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ වගේමයි කන. ඉතින් කනත් සංවර කරගන්න සිද්ධ වෙනවා. අද ඉතින් ඇහෙන්නෙම ඉතින් තේරුමක් නැති දේවල්, හුඟක් වෙලාවට හිත වැටෙන දේවල්, කඩා වැටෙන දේවල් නැත්නම් හිත ඇවිස්සෙන දේවල්. ඒ නිසා උදේ පාන්දරත් සමහරවිට ඇහෙන්නේ අර වගේ හිතේ ද්වේෂයක් ඇති වෙන, හිත සහනයටපත් කරනවා වෙනුවට, සාමකාමී කරනවා වෙනුවට සමහරවිට හිතේ ද්වේෂයක් ඇති වෙන දේවල් තමයි සමහරවිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවවලදී අපිට පුළුවන් නම් අපේ කන ආරක්ෂා කරගන්න. අන්න ඒක තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ වගේමයි නාසය, ඒ වගේමයි දිව, ඒ වගේමයි කය, ඒ වගේමයි මනස. දැන් මනස ගැන ඕනනම් තව ටිකක් අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් මනසටත් විවිධාකාර අරමුණු වෙනවා. විවිධාකාර නිමිති මනසේ පහළ වෙනවා. අපි හිතමු අපිට විශේෂ වැඩක් තිබුණ නැහැ. අපි බස් එකක් එනකන් ඔන්න නැවතිලා ඉන්නවා. බස් නැවතුම් පොලක අපි හිටගෙන ඉන්නවා. එතකොට හිතට එන විවිධාකාර අරමුණු. දැන් විශේෂ වැඩක් කය වෙහෙසවල කරන්න නැහැ. හැබැයි හිතට නානක් ප්‍රකාර අරමුණු එනවා. ඉතින් අපි ඒ එන හැම අරමුණක් ඔස්සේම හිත හිතා යන්න ගත්තොත් අර හිතේ තිබුණ යම්කිසි සංහිඳියාව, හිතේ තිබුණ සාමකාමී ගතිය අපිට අහිමි වෙනවා. හිත ආයිත් ඇවිස්සෙන්න පටන් ගන්නවා. හිත ආයිත් දූෂිත වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා රක්කති මනින්ද්‍රියක්. මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. එතකොට මෙන්න මේ මනස කියන ඉන්ද්‍රියත් ආරක්ෂා කරගන්න නම් සිද්ධ වෙනවා. හිතට ආපු පළියට දේවල් ඔස්සේ හිතන්න යන්නේ නැතිව මේ වෙනකොට අපි යම් පමණක සංවර කිරීමක් හිතට කරගෙන තියෙනවා නම් භාවනාවක් කරහා අපි ටික ටික අපේ හිත සකස් කරගෙන යනවා. පොඩ්ඩක් අපි හිතමු දැන් අපිට හිත ආණ්ඩුමට්ටු කරගන්න පුළුවන් ගතියක්, හැකියාවක්, ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් ඒ తত্ত্বය පාවිච්චි කළා අපි තවදුරටත් හිත ආරක්ෂා කරගත යුතුයි. හිතට අරමුණු පැමිණි පමණින් ඒවා ඔස්සේ හිතන්න යන්නේ නැතුව, ඒවා ඔස්සේ තව තව කතන්දර ගොතන්න යන්නේ නැතිව, ප්‍රපංච කරන්න යන්නේ නැතිව ඒවා හිමින් අයින් කළා හිත ඒ සාමකාමීවම පවත්වන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඒ සඳහා වෑයමක් දැරිය යුතුයි. ඒතර මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර නූපන් අකුසල්, අපිට මේක සරලව කියන්න පුළුවන් නූපන් නීවරණ ධර්මයන්. මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ. මේ වෙලාවේ ද්වේෂයක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ කම්මැලි ගතියක්, උදාසීනත්වයක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ හිතේ නොරුස්නා ගතියක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ හිතේ මොකක් හරි වෙච්ච දෙයක් ගැන කලකිරීමක්, පසුතැවීමක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ හිත විසිරිලත් නැහැ. හිතේ සාමකාමී ගතියක් තියෙනවා. ඒ වගේමයි මේ වෙලාවේ හිතේ අපි හිතමු මොකක්වත් හැකයක් ඇත්තෙත් නැහැ. එහෙමනම් අන්නේ සාධනීය පැත්ත, අපේ හිතේ තියෙන සාමකාමී පැත්ත, නීවරණ වලින් තොර වෙච්ච පැත්ත ආරක්ෂා කරගන්න අපි වෑයමක් දැරිය යුතුයි. නූපන් අකුසල් නූපද වීම සඳහා එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ විදිහට යම්කිසි වෑයමක් දැරිය යුතු බව පෙන්눔 කරලා දෙනවා. මෙන්න මේ සම්මා වායාම කියන කොටසේ එන මෙන්න මේ පළවෙනි ප්‍රධාන අංගය තමයි එතකොට අපි සාකච්ඡා කළේ. මොකද බැරි වෙලාවත් ආයත් නීවරණ පහළ වුණොත් ආයත් ඉතින් අර හිත උස්සලා ආයත් අර අපේ හිතේ යට තැම්පත් වෙලා තියෙන ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් පෝෂණය කළා. ඒවා ෂය වෙනවා වෙනුවට ආය වර්ධනය වෙන එකයි වෙන්නේ. ඒ නිසා තමයි පුළුවන් තරම් ඒ ඉන්ද්‍රයන් හරහා එන විවිධාකාර අරමුණු, විවිධාකාර නිමිති, විවිධාකාර වර්ණ, විවිධාකාර ශබ්ද, ගන්ධ, රස, මේ ඔක්කොම දේවල් ඔහේ ආවට ගියාවට පරිහරණය කරන්න යන්නේ නැතුව ටිකක් සැලකිල්ලෙන් පරිහරණය කරන්න උත්සාහන්ත විය යුතුයි. දැන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ අපි ඇස් පියාගෙන ඉන්නවා, අන්ධෙක් වගේ ඉන්නවා, ගොළුෙක් වගේ ඉන්නවා, එහෙම එකකුත් මෙතෙන්දී අදහස් කරන්නේ නැහැ. මේකේ ඇත්තටම ටික ටික යෝගාවචරයේ දියුණු වෙනකොට මේ කුසලතාවේ ආතුල හිත තුලත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් මුලදීත් ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් මේ වැඩේ කරන්න අමාරුයි. දැන් හිත ටික ටික සමාධිමත් වෙලා හිතේ ප්‍රඥාවක්, විපස්සනාවක් දියුණු කරගෙන යනකොට මේ විපස්සනාව වැඩෙන්න වැඩෙන්න මේ විපස්සනාව හරහා හිතේ ඇතිවෙන පරිවර්තනය නිසා විශේෂයෙන්ම හිතේ යම්කිසි විරාගී ස්වභාවයක් පහළ වෙනකොට හිත නිරෝධයක් හඳුනා ගන්නකොට අන්‍යයට පුළුවන්කම ලැබෙනවා, ඒ හිතට පුළුවන්කම ලැබෙනවා දැක්කත් අරමුණු ඇතුළට ගන්නේ නැතුව ඉන්න. ඇහුණත් අරමුණු ඇතුළට ගන්නේ නැතුව ඉන්න. ගඳක් සුවඳක් දැනුණත් ඒකෙන් කෙලෙසෙන්නේ නැතුව ඉන්න. රසක් දැනුණත් ඒකෙන් හිතේ ක්ලේශයක් පහළ කරගන්නේ නැතුව ඉන්න. කයට ස්පර්ශයක් දැනුණත් ඒ තුලින් හිත කලඹගන්නේ නැතුව, හිත අවුල් කරගන්නේ නැතුව ඉන්න. හිතරත් ඈතින් වගේ සිතුවිල්ලක් ආවත් ඒ ඔස්සේ දිගට දිගට හිතන්න යන්නේ නැතුව, කතන්දර ගොතන්න යන්නේ නැතුව ඒක ඉක්මනින්ම බැහැර කරන්න. ඉතින් මේ කුසලතාවයේ යෝගාචරයේ තුල ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. හැබැයි ඒ తত্ত্বය කෙනෙක්ගේ හිතේ ඇති වෙන තාක් ඉන්ද්‍රිය සංවරය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. ඒ තියා කෙනෙක් හිතේ යම්කිසි අර කිව්වා වගේ සංවරයක් ඇති වුණාට පස්සේ දැන් දැක්කා දැක්ක මතින් නතර වෙන්න පුළුවන්. ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න පුළුවන්. දැනුණා දැනුණ මතින් නතර වෙන්න පුළුවන්. ඒ වගේමයි හිතටත් යම්කිසි අරමුණක් ආවහම එතනින් නතර වෙන්න පුළුවන්. අර බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න මට්ටමට යෝගාචරයෙකුට කාලයක් තිස්සේ විපස්සනාවක් වඩනකොටපත් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දිත් එයා ඒ මට්ටමින් සෑහීමකටපත් වෙලා ඊළඟට දැන් ඉතින් හිත ඔක්කොම හරි කියලා හිතාගෙන ඒ තුලින් ඇතිවෙන එක්තරා අන්දමක සතුට, සොම්නස, සැහැල්ලුව, ඒ නිසා හිතේ තුලේ ඇතිවෙන සාමකාමී ගතිය, ඉතින් මේවා අත්විඳමින් ඉන්න යෝගාචරයෙන්ගේ හිතේ ආයෙමත් හැබැයි කෙලෙස් වලට යන්න ඉඩකඩ නැතුව නෙමෙයි. මොකද භාවනාවක් හොඳට වැඩිගෙන යනකොට, විපස්සනාවක් හොඳට වැඩිගෙන යනකොට ඒ යෝගාචරයගේ හිතේ යම්කිසි සොම්නසක් පහළ වෙන්න ගන්නවා. එහෙම නැත්නම් හිතේ සැහැල්ලුවක් පහළ වෙන්න ගන්නවා. දුක් දොම්නස් දුර වෙන්න පටන් ගන්නවා. දැන් හිතේ යම්කිසි ප්‍රමෝදයක් තියෙනවා. මෙන්න මේ ප්‍රමෝදය, මේ හිතේ පහළ වෙන සතුට ඇතැම් වෙලාවට හිත බොහොම වංචනික විදිහට ඇදලා දාන්න පුළුවන් කාමච්ඡන්දයක් පැත්තට. මොකද කාමච්ඡන්දයක් කියලා කියන්නේ හිත එක පැත්තකින් කෙලෙසුන් හරහා ප්‍රමෝදමත් කරන ගතියක්. ඒ කාමච්ඡන්දයක් හිතේ පහළුණාම හිතේ යම්කිසි ආස්වාදයක් තියෙනවා. අන්න ඒ ආස්වාද පක්ෂය ඉස්මතු කරලා ආයෙමත් හිත බොහොම වංචනික විදිහට අර දියුණු වෙච්ච යෝගාවචරයේක පවා ආයෙමත් ඒ කාමච්ඡන්දේ පැත්තට ඇදලා දාන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ පරිසං වෙන්න ඕනේ. දැන් විපස්සනාවක් වැඩිලා තියෙනවා. හිතේ සෑහෙන සාමකාමී ගතියක් තියෙනවා. විටින් විට ඒ සාමකාමී ගතිය ප්‍රමෝදයක් බවට පත් වෙනවා. හරි සහනශීලී ගතියක් බවට පත් වෙනවා. සතුටක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී හිත කාමච්ඡන්දයක් පැත්තට ඇදිලා නොයන්න. එහෙම නැත්නම් ඒ ප්‍රමෝදය මේ නරක ආස්වාදනීය පැත්තක් දිශාවට ඇදිලා නොයන්න අන්න කෙනෙක් උත්සාහවන්ත විය යුතුයි. ඒ සඳහා යායි සංවර වීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සංවර ප්‍රධානය අපිට දිගටම පවත්වන්න සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරය මුලදී අර වගේ ඉඳුරන් සම්බන්ධයෙන් රළු මට්ටමකින් පටන් ගත්තට පස්සේ ඒ මට්ටම සූක්ෂම වෙලා හිත විසින්මත් නිමිති අනුව්‍යංජන නොගන්නා මට්ටමකට යන්න පුළුවන්. ඒවා ගත්තත් ඉක්මනටම හිත යථා ස්වභාවයකට, මධ්‍යස්ව ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේමයි හිතේ කෙලෙස් මුලිනු පුටා දමන තාක් හිත සංවර කරගන්න. ඒ සඳහා ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ඒ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රයන් රැකගෙන කටයුතු කිරීම කරන්න යෝගාවචරයෙකුට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පිවිසෙන්න පුළුවන් පහාන ප්‍රධාන කියලා සඳහන් කරන ඒ යම් හෝ අපේ නොසලකීමත් ගතියක් නිසා, ප්‍රමාදයක් නිසා අපේ හිතේ පහළ වුණා නම් යම්කිසි ක්ලේශයක්. අන්නේ කෙලෙස් හිතින් බැහැර කිරීම, කෙලෙස් දුරු කිරීම තමයි ඒ දෙවන සම්‍යක් ප්‍රධාන වීර්ය වශයෙන් පෙන්වන්නේ. ඒකටම කියනවා පහාන ප්‍රධානේ කියලා. ඉතින් ඒක දහමේ විස්තර වෙනවා මේ ආකාරයෙන්. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. දැන් පින්වත්නි අපි හිතමු හිතේ කාමච්ඡන්දයක් පහළ වුණා. දැන් මේ කාමච්ඡන්දේ මං කලින් කෝ වගේ යම්සි ආස්වාදයක් තියෙනවා. ඉතින් ඒකේ ආස්වාදය නිසා යෝගාවචරයේක ඒක හිතෙන් අයින් කරන්න උත්සාහවන්ත නොවි, එයා ඒ ආස්වාදයට ලොල් වෙලා, ආස්වාදයට යට වෙලා, එයා ඒ කාමච්ඡන්දේ හිතේ තියාගෙන ඒ ආස්වාදේ ලැබමින් දිගට දිගට ඉන්න ගත්තොත් දැන් ටික ටික කාමච්ඡන්දේ වැඩෙනවා. කාමච්ඡන්දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. පොඩ පොඩ හිත රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කයත් රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා. සමහර ලාට ඔන්න සම්පූර්ණයෙන්ම හිත රාග රක්ත වෙලා අන්තිමට සිල්පද කැඩෙන මට්ටමට යන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් අපේ හිතේ අඩුපාඩුවක් උනේ මොකද්ද? කාමච්ඡන්දය පහළ වුණා. හැබැයි අපිට උවමනාවක් ඇති උනේ නැහැ මේක අයින් කරන්න. මේක අයින් කළ යුතුයි කියලා උවමනාවක් ඇති උනේ නැහැ. ඒ වුණාට මේ පහළ වෙච්ච කාමච්ඡන්දයේ තියෙන ඒ ආස්වාදනීය පක්ෂයට අපි යට වුණා. අපි ඒක නිසා ඒක හිතේ තියාගෙන ඒක ආස්වාද කර කර ඒකත් එක්ක කාලය ගත කළා. මේක අයින් කළ යුතුයි කියන ඒ කැමැත්ත අපේ හිතේ පහළ වුණේ නැහැ. එහෙමනම් මෙන්න මේ දෙවන සම්‍යප්ප්‍රධාන වීරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ හිතේ මොකක් හෝ අකුසලයක් පහළ වුණාම ඒක හිතින් ඉවත් කිරීම සඳහා හිතේ උවමනාවක් හට ගැනීම අවශ්‍යයි. අපි හිතමු හිතේ ද්වේෂයක් පහළ වුණා. අපි ඉන්නකොට ඔන්න කාවහරි මතක් වුණා. අපි අකමැති කෙනෙක්. ඉතින් මතක් වුණාට පස්සේ අපිට ඒත් එක්කම මතක් වුණේ නැත්තම් මේක ද්වේෂයක්ද මේක අයින් කරන්න ඕනේ කියලා ඒ උවමනාව අපිට අපේ හිතේ ඇති වුණේ නැත්තම් අපි දිගට හිතනවා. එයා මෙහෙම කරා, ආරම කරා, මගේ දරුවාට මෙහෙම කරා, මගේ ස්වාමියාට මෙහෙම කරා, මගේ හිතවතට මෙහෙම කරා, මගේ බිරිඳට මෙහෙම කරා, අම්මලා තාත්තලාට මෙහෙම කරා කිය කියා නානක් ප්‍රකාර අන්දමින් මේ ද්වේෂය පෝෂණය කරන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? අපේ හිතේ පහළ වෙලා නැහැ මේ ද්වේෂය අයින් කළ යුතුයි කියලා උවමනාවක්. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. දැන් ඔන්න පහළ වෙලා තියෙනවා යම්කිසි අකුසලයක්. හැබැයි උවමනාවක් පහළලා නැහැ මේක දුරු කරගන්න. අපි දිගට දිගට ඒක තලුමර මර ඉන්නවා. ඉතින් එහෙනම් මෙන්න මේ උවමනාව චන්දං ජනේති කියන මෙන්න මේ කොටස අත්‍යවශ්‍යයි ඉස්සරහට යන්න. මොකද හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චන්ද මූලකා සබ්බේ ධම්මා. මෙන්න මේ උවමනාව, මෙන්න මේ කුසල ඡන්දය අත්‍යවශ්‍ය වෙනවා. ඒ උවමනාව පහළ වුණොත් තමයි යන්නේ ඊළඟට වෑයමක් දරන්නේ. වායමති වෑයමක් දරන්නේ. ඒක දැන් දුරු කරන්න උවමනාවක් පහළ වුණා. ඒ සඳහා යම්කිසි වෑයමක් දරනවා. ඒ සඳහා යම්කිසි වීරයක් ආරම්භ කරනවා. ඊළඟට ඒ සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. හිත දැඩි කරගන්නවා මේක දැන් අයින් කරන්න ඕනේ කියලා. ඒ සඳහා පදන් වීරයක් ආරම්භ මේ දිගට කරගෙන යනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. යම්කිසි ක්ලේශයක් පහළ වුණාම කාමච්ඡන්දයක් නම් හිතේ පහළුණේ ඒකේ ආස්වාදයට යට වෙලා ඒක තියාගෙන ඉන්නවා වෙනුවට හිතේ උවමනාවක් ඇති කරගන්නවා. නෑ මම මේක අයින් කරන්න ඕනේ, මේක දුරු කළ යුතුයි කියලා උවමනාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ සඳහා වෑයමක් දරනවා. ඊට පස්සේ ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. මේක දිගට කරගෙන යනවා. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ පහළ වෙච්ච කාමච්ඡන්දේ හිතින් අයින් කරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක් උත්සාහවන්ත වෙනවා හිතේ පහළ වෙන කාම විතර්ක අයින් කර දැමීම සඳහා. හිතේ নানা ප්‍රකාර විදිහේ විතර්ක පහළ වෙනවා. හිතේ කාම විතර්ක පහළ වුණාම ඒවා ඉවසන්නේ නැතුව, ඒවා හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඒවා දුරු කර හරිනවා. ඊළඟට ඒක බැහැර කරනවා. ඊට පස්සේ ඒක පුළුවන් තරම් ෂේ කළා දානවා. නූපන් තත්වයටම පත් කළා දානවා. ඒ වගේමයි හිතේ මොකක් හරි තවත් කෙනෙක් කෙරෙහි වෛරයක් පහළ වුණා. හිතේ යම්කිසි මේ ද්වේෂයක් පහළ වුණා. ඉතින් ඒ බඳු ද්වේෂයක් පහළ වුණාමත් ඒකත් ඉවසන්න යන්නේ නැහැ. හිතේ උමනාවක් ඇති කරගන්නවා මේක මං අයින් කළ යුතුයි. මේක මං ඉවත් කළ යුතුයි කියලා උමනාවක් ඇති කරගන්නවා. ඉතින් ඒ අනුව ඒක හිතින් අයින් කරන්න උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ බැහැර කරන්න උත්සාහවන්ත වෙනවා. ඒක ෂේ කර හරින්න උත්සාහවන්ත වෙනවා. නූපන් තත්වයටම පත් කරන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේම අපේ හිතේ යම්කිසි කෙනෙක් කෙරෙහි යම් හිංසනයක් පහළ වුණා නම්, හිංසාකාරී අදහසක් පහළ වුණා නම්, කෙනෙක් නැසේවා වෙනසේවා කියලා එබඳු වනස්සිතුවිල්ලක් පහළ වුණා නම්, ඒකත් හිතේ තියාගෙන දිගට දිගට පැහැවන්න දොඩී කෙනෙක් උත්සාහවන්ත වෙනවා ඒක හිතින් අයින් කරන්න, දුරු කළා දාන්න, බැහැර කරන්න, ෂේ කර හරින්න, නූපන් තත්වයටම පත් කරන්න. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති අනභවං ගමේති. ඉදං උච්චති භික්කවේ පහනප්පධානං. එතකොට මෙන්න මේ පහනප්පධානය කියලා කියන මේ සම්මා වායාම කියන කොටසේ එන දෙවනේ කොටස මේ නූපන් අකුසල් සමාවෙන් උපන් අකුසල් හිතේ තියාගන්නේ නැතුව දුරකර හැරීම සඳහා දරන වෑයම. ඊට පස්සේ අපි එනවා ඊට වඩා බොහොම රසවත් කොටසකට. ඒ තමයි කුසල පක්ෂය. දැන් කුසල පක්ෂය අර වගේ නෙමෙයි, ඒකේ හාත්පසින් විරුද්ධ පැත්තක් තියෙනවා. නූපන් කුසල් උපදව ගන්න යම් කෙනෙක්ගේ හිතේ උවමනාවක් ඇති විය යුතුයි. මේ වෙනකොට හිතේ සතිය දිනුලා නැහැ. මම එහෙනම් මෙන්න මේ සතිමත් භාවයේ හිතේ දිනු කරගන්න උත්සාහන්ත විය යුතුයි කියලා අන්න වෑයමක් දරනවා. සදා උවමනාවක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේ වෙනකොට හිතේ සමාධිමත් ගතියක් නැහැ, හිත විසිරලා තියෙන්නේ. ඒ නිසා මම මේ හිත සමාධිමත් කළ යුතුයි. හිතේ සමාධියක් දිනු කර යුතුයි කියලා අන්න උවමනාවක් ඇති කරගන්නවා. මේ හිතේ ප්‍රමාණවත් ප්‍රඥාවක් තාම නැහැ. ඒ නිසා ප්‍රමාණවත් ප්‍රඥාවක්, විපස්සනා නුවණක් මම අවදි කරගත යුතුයි, උපදවා ගත යුතුයි කියලා අන්නේ උත්සාහය, අන්නේ දරණ වෑයම, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා දරණ වෑයම තමයි මෙන්න මේ තුන්වන කොටසට අයත් වෙන්නේ. ඒකට කියනවා භාවනා ප්‍රධානී කියලා. හිත වර්ධනය කිරීම සඳහා, නැත්නම් දැනට දියුණු වෙලා නැති යම් යම් කුසලතාවයන් තමන්ගේ හිතේ දියුණු කර ගැනීම සඳහා ඒ දරණ වෑයම. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. මේ වෙනකොට යම් යම් ඒ කුසල ධර්මයන් උමනා පමණට එක්ක වර්ධනය වෙලා නැහැ, එහෙම නැත්නම් තාම බිඳුවක්වත් වර්ධනය වෙලා නැහැ. අන්න ඒක තමන් බොහොම නිහතමානීව තේරුම් අරගෙන ඒ කුසලතාවයන්, ඒ හැකියාවන් තමන්ගේ හිතේ දියුණු කර ගැනීම සඳහා චන්දං ජනේති, උමනාවක් ඇති කර ගන්නවා. වායමති, ඒ සඳහා වෑයමක් දරනවා. විරියං ආරභති, ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. චිත්තම් පග්ගන්හාති, හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම මේක අනිවාර්යෙන් දැන් කරන්න ඕනි, තවදුරටත් කල් දාලා හරියන්නේ නැහැ කියලා අන්න ඒක දැන් අදිෂ්ඨානය සීලව කරගෙන යනවා. ප්‍රධාන වීරියක් දරනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම, එhmenan අපේ හිතේ පින්වත්නි නිකම්ම හිටියා කියලා මේ උමනා කරන කුසලතාවයන් දිනු වෙන්නේ නැහැ. ඒ විනෝඩ තින් අකුසල පැත්ත නම් දිනු වේවි. හැබැයි කුසල පක්ෂය අපි බොහොම වෑයමක් දරලා උත්සාහයෙන් දිනු කළ ගත යුතු පක්ෂයක්. දැන් මේ පිටුතුන් දන්නවා කොයිතරම් අමාරුද කියලා. දැන් අපේ හිතේ සතිමත් බවක් දිනු කරගන්න. හිත යන්නේම අතීතයට, හිත යන්නේම අනාගතයට, හිත යන්නේම ක්ලේශයකට, හිත යන්නේම කාමච්ඡන්දයට, හිත යන්නේම නීවරණයකට. ඉතින් මේ බන්දු හිතක් තමයි ඒ වෙනුවට කුසල පක්ෂයක් දිනු කරගැනීම සඳහා කෙනෙක් වෑයමක් දරන්නේ. ඒක තමන් තුලින් එන්න ඕනේ උමනාව. ඒක බුදු කෙනෙකුන්ට පුළුවන්. ඒ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා තුම්හේ කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තතහගත. දැන් නුඹලා විසින්ම මෙන්න මේ සංවර වීරය, නැත්නම් නුඹලා විසින්ම මෙන්න මේ ප්‍රධාන වීරය ඇරඹිය යුතුයි. කෙලස්තාවන වීරය තම තමා විසින්ම ඇරඹිය යුතුයි. ඒක තමන්ම කරන්න ඕනේ. අක්ඛාතාරෝ තථාගත, මේ තථාගතයන් වහන්සේලා කියන්නේ මග පෙන්වන්නම් පමණයි. තිනා ඒ නිසා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඒ කළ යුතු දේ, යා යුතු මාර්ගය බොහෝම පැහැදිලිව ඒ ශාස්ත්‍රීය උන්වහන්සේ වශයෙන් අපි කෙරෙහි බොහොම අනුකම්පාවෙන් උන්වහන්සේ දේශනා කළා, පෙන්වුම් කළා තියෙනවා. ඉතින් වැඩේ හැබැයි අපි කරන්න ඕනේ. අපේ දැනට අපේ හිතේ කුසල් පැක්ෂේ දිනුලා නැහැ. ඒකයි තාමත් මේ සංසාරේ කැරකි කැරකි ඉන්නේ. ඒක තේරුම් අරගෙන බොහොම නිහතමානීව ඒ උවමනා කරන කුසලතාවයන් දිනු කර ගැනීම සඳහා සෑහෙන වෑයමක් දරන්න වෙනවා. අපි හිතමු දැන් කෙනෙක් ඒ වෑයම දරනවා, ඒ සඳහා උත්සාහවන්ත වෙනවා, හිත හදන්න, යා සීලයක් ආරක්ෂා කරනවා, සමාධියක් දිනු කරනවා, ඒ හිතේ හැදිච්ච සමාධිය උපයෝගී කරගෙන දැන් ටික ටික යා උමනා කරන කුසලතාවයන්, ඒ බොජ්ජංග ධර්මයන් හිතේ දියුණු කරගෙන එනවා. දැන් එතකොට මෙන්න මේ භාවනා ප්‍රධාන හිත දියුණු කර ගැනීම කියන පක්ෂය ගැන කතා කරද්දී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීම. සතිය දියුණු කරගන්න අවශ්‍යයි. ධම්ම විචය කියලා කියන දෙයක් දිහා බොහොම ප්‍රඥාමුසු බැල්මක් බලන්න, සොයනාසුළු බැල්මක් හෙලන්න, විචක්ෂණශීලීව දෙයක් දිහා බලන්න, යෝනිසෝ මනසිකාරයෙන් දෙයක් දිහා බලන්න, අන්නේ ධම්ම විචය දිනු කරගත යුතුයි. වීරය පැවැත්විය යුතුයි. මේ කටයුත්ත ටිකක් අමාරුයි, දිගට කරන්න මෙන්න මේ වීරය අවශ්‍ය වෙනවා. ප්‍රීතියක් සමහරවිට හිතේ පහළ වෙන්න පුළුවන්, ඒකත් පවත්වන්න අවශ්‍ය වෙනවා. මොකද හිත සතුටු කරගෙන පොඩ්ඩක් සමහර වෙලාවට ඔළුව අතගාලා සතුටු කරලා පසම්බනේ කළා මේ කටයුත්ත දිගට කරන්න අවශ්‍යයි. ඊළඟට හිත ඇතැම් වෙලාවට බොහොම සහනශීලීව සාමකාමීව සංසුන්ව තැම්පත්ව තියන්න අවශ්‍යයි. ඒ පස්සද්ධි සම්බොජ්ජංගේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා. ඊළඟට හිත ඒකාග්‍ර කරන්න, මේ සියල්ල හොඳට වැඩේ සිද්ධ වෙනකොට ඒකාග්‍රතාවය පවත්වන්න, හිතේ පැහැදිලි බව පවත්වන්න. ඒ සමාධි සම්බොජ්ජංගේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊට පස්සේ සියල්ල හොඳින් කෙරෙනකොට ඒකට වෙන්න ඉඩ හැරලා තමන් ඒ දිහා බොහොම මැදහත් සිතින් බලා සිටීම, අන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් අපි මේවා ගැන සෑහෙන්න සාකච්ඡා කළා. සතිපට්ඨානය පිළිබඳව දේශනා කරගෙන යනකොට ඒ ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේදී මේ කාරණා සියල්ලම ඇත්තටම අපි සාකච්ඡා කළා. ඉතින් මේ පින්වුන්ට මම ආරාධනා කරනවා, අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ සතිපට්ඨානය මූලික කරගෙන අපි පවත්වපු දේශනා මාලාව ඇහුම්කන් දෙන්න. ඒකේ ධම්මානුපස්සනාවේදී මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සෑහෙන කරුණ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිත් ශක්තිපමණින් ඒවා මේ පින්වුතුන්ට ඉදිරිපත් කළා. ඉතින් ඒ කොටසත් පරිහරණය කරන්න. ඉතින් බොජ්ජංග ධර්ම දියුණු කරද්දී විවිධ මට්ටම් වලින් අපිට ඒකත් කතා කරන්න පුළුවන්. දැන් කෙනෙක් ආනාපාන සතියක් දියුණු කරන්න පටන් ගන්නවා කියලා හිතමු. එයා ආස්වාසයට අවධානය යොමු කරනවා, ප්‍රස්වාසයට අවධානය යොමු කරනවා. ඉතින් සතිය පිහිටව ගන්න මුලින් උත්සාහවන්ත වෙනවා. දැන් හොඳට සතිය පිහිටි මට්ටම ආවහම දැන් ඔන්න හිත අතීතයට දුවන්නෙත් නැහැ, අනාගතයට දුවන්නෙත් නැහැ. දැන් හොඳට පැමිණෙන සෑම හුස්ම රැල්ලක් පාසාම එක දිගට දැන් සිහිය පිහිටලා තියෙනවා. ඔන්න ඔය එක දිගට සිහිය පිහිටන්න පටන් ගත්ත තැන් පටන් එතන ඉඳන් තමයි සති සම්බොජ්ජංගය දියුණු වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ පටන් ගත තැනම සති සම්බොජ්ජංගය දියුණු වෙන්නේ නැහැ. හැබැයි හොඳ අර උපට්ඨිත සතියක්, හොඳට දිගට පවතින සතියක් වැඩෙන්න පටන් ගත්තට පස්සේ දැන් හිත එහෙම හෙදුවන්නේ හොඳට අපිට වමනා අරමුණේ දිගට පවත්වන්න පුළුවන් ගතිය, ඒ මතුවෙන අරමුණේ දිගට සිහියෙන් ඉන්න ගතිය දැන් හැදිලා තියෙනවා. එහෙමනම් අන්න සති සම්බොජ්ජංගය දියුණු වෙනවා. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගය දියුණු කරන්න නම් අපි මේ සිහිය පවත්වපු අරමුණ ගැන විමසන්න අවශ්‍යයි. මේක හොඳට විචක්ෂණශීලීව බලන්න අවශ්‍යයි. පුංචි කුතුහලයකින් මේකෙත් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා එයාගේ චර්යාව හොයලා බලන්න අවශ්‍යයි. ඒ හරහා ධම්මවිචයත් දියුණු වෙනවා. ඉතින් මේ කටයුත්ත කරගෙන යන්න බෑ ලේසියෙන්. මොකද මේ බලන දේවල් ආකර්ෂණීය දේවල් නෙමෙයි. බොහොම උදාසීන අරමුණු. ඒ සඳහා ලොකු වීරයක් අවශ්‍යයි. ඉතින් වීරය පවත්වන්න විරිය සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික සාර්ථක වේගණ යනකොට හිතේ යම් ප්‍රසන්න බවක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊළඟට මේ ඔක්කොම ටික තව තව තැම්පත් වේගණ යනකොට ඒ ප්‍රීතිය ටික ටික ඡය වෙලා ගිහිල්ලා නිකම් බොහොම තැම්පත් වෙච්ච ගතියකට, සහනශීලී ගතියකට, සුවදායී ගතියකට හිතපත් වෙනවා. අන්න සැහැල්ලු ගතියකට හිතපත් වෙනවා. ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගේ ටික ටික දියුණු වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික ඒ සමබරතාවයේ පවතිනකොට තමයි හිත ඒකාග්‍ර වෙලා සුඛිනෝ චිත්තං සමාධියති කියන ආකාරයෙන් ඒ බොහොම සුවපත්, සැපවත් කායික මානසික තත්ත්වය යටතේ චිත්ත ඒකාග්‍රතාවයක් දැන් පවතිනවා. අන්න සමාධි සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊට පස්සේ තමයි දැන් ඔක්කොම හොඳට යනවා, කටයුතු හොඳාකාරව සිද්ධ වෙනවා. මට තියෙන්නේ වෙන දෙයට වෙන්නට දීලා හොඳට ඒ ගැන උපේක්ෂාවෙන් බලන්න. අනුපේක්ෂා සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඒ ක්‍රමානුකූලව බොජ්ජංග ධර්ම දියුණු වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. හැබැයි ඊළඟ මට්ටමක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ යම් පමණකට බොජ්ජංග ධර්මයන් දියුණුනාට පස්සේ ඊළඟට තියෙන්නේ විවේකීව මේ කටයුත්ත කරන්න. දැන් අර කලින් තරම් වීරයම මූලික කරගෙන, එහෙම නැත්නම් ආරම්භ වීරයක් මූලික කරගෙන යන ගමනක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වැඩේ යනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි වාහනයක් පාරට දැම්මහම ඉතින් සමහරවිට අඩු ගියර් එකකින් තමයි පටන් ගන්න. මොකද මේ ලොකු බරක් මේ චලනය කරලා ගන්න ඕනේ. ඉතින් ලොකු ඉන්ධන ප්‍රමාණයක් මේ වැය කළා. ඒ අඩු බර ගියර් එකකට දාලා තමයි පටන් ගන්න. ඊට පස්සේ දැන් ක්‍රමානුකූලව පොඩ 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 ඊට වඩා ඉහළ ගියර් වලට දාලා ඉතින් ඔන්න වාහනය වේගවත් කරන්න පටන් ගන්න. දැන් අපි හිතමු අපි දාගත්ත ප්‍රධාන මාර්ගයකට. ඒකේ ලොකු අපි හිතමු ඒ තරම් වාහනත් නැහැ. දැන් සෑහෙන්න ඉහළ ගියර් එකක දාලා දැන් වාහනේ වේගෙන් ගමන් කරනවා. දැන් අපිට තියෙන මේ අවශ්‍ය පසුබිම ඒ සමබරතාවය තමයි වේගෙන් යන වාහනේ පවත්වන්නයි තියෙන්නේ. ඔන්න ඔය తত্ত্বය බොජ්ජංග ධර්මවලදී සිද්ධ වෙනවා. මුලදි මට්ටම නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ බොජ්ජංග ධර්ම සෑහෙන්න මට්ටමකට දියුණු වෙලා විශේෂයෙන්ම හිත අනිශ්චිත ස්වභාවයකට කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් තත්වයකට පත් වුණාට පස්සේ ඒ තත්වයේ දිගට පවත්වා ගැනීම සඳහා අන්න බොජ්ජංග ධර්මවල දෙවන මට්ටමක දියුණු කිරීමක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. එතෙන්දි පෙන්ලා දෙන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමි. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමි. මේ ආදී වශයෙන් මේ බොජ්ජංග ධර්ම හත ගැනම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ විවේකයට නැඹුරු වෙලා තමයි හිත දියුණු කරන්නේ. බොජ්ජංග ධර්ම තවදුරටත් දියුණු කරන්නේ. හිත කලබල කරගන්න යන්නේ නැතුව, අවුස්සන්න යන්නේ නැතුව, නොසන්සුන් කරගන්න යන්නේ නැතිව හිතේ ඒ තැම්පත් භාවය, සංසුම් භාවය, නතර වෙච්ච ගතිය පවත්වමින් තමයි දැන් තවදුරටත් බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නේ. ඒ වගේමයි පැමිණෙන අය අනිකුත් පංචකාම නිශ්චිත අරමුණු ඒව කෙරෙහි තියෙන දැන් විරාගී ආකල්පයක්, ඇල්මැරිච්ච ආකල්පයක්. ඇහෙන් දැක්කට ඒ ඔස්සේ දැන් යන්නේ නැහැ. කනෙන් ඇහුණට ඒ ඔස්සේ යන්නේ නැහැ. නාසයෙන් දිවෙන් කයෙන් දැනුණට ඒ ඔස්සේ යන්නේ නැහැ. මනසට අරමුණු ආවත් ඒ ඔස්සේ යන්නේ නැහැ. ඒව කෙරෙහි තියෙන යම්කිසි විරාගී ආකල්පයක්. අන්නේ විරාගී ආකල්පයකින් තමයි දැන් තවදුරටත් මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නේ. නිරෝධ නිසිතං හිතේ තියෙන එක්තරාන්දමකින් අර කලින් වගේ කතන්දර ගොත ගොතා ප්‍රපංච කර කර යනවා වෙනුවට ඒ ප්‍රපංචවල නතරවීමක්, කතන්දරවල නතරවීමක්, හිත නිශ්ශබ්ද වීමක්, හිත නතරවීමක්. මෙන්න මේ නතරවීමක් සහිතව තමයි බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන යන්නේ. ඔස්සග්ග පරිණාමින් දැන් අත හැරීම මූලික කරගෙන තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. හිතේ මොකක්වත් තියාගන්නේ නැහැ, උපාදාන කරන්න යන්නේ, මොකක්වත් හිත ඇසුරු කරන්න යන්නේ, හිත කොහෙවත් පිහිටවන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ බඳු මට්ටමක් මූලික කරගෙන තමයි මේ බොජ්ජංග ධර්මයන් මේ දෙවැනි අධ්‍යයනයේදී දිනු කරගෙන යන්නේ. ඉතින් මේ ආකාරයෙන් භාවනා ප්‍රධානය ගැන දේශනා කරන භාග්‍යතුන් වහන්සේ ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සංග පරිණාමින් ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට බොජ්ජංග ධර්ම හත ගැනම භාග්‍යතුන් වහන්සේ මේ කොටසදී දේශනා කළා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි අපිට හම්බ වෙනවා දැන් මේ දියුණු කරපු දේවල් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේවල් ඉස්සලා යනවා. මේවා නිකං හොදපාලු වෙන්න ගන්නවා. ෂේ වෙලා යනවා මේ හොඳ දේවලුත්. ඇත්තටම අකුසල් පැත්ත දියුණු කරන්න ඕමනා නැහැ. ඒක ඉබේ වැඩෙනවා. නමුත් කුසල් පැත්ත ඉබේ දියුණු වෙන්නේ නැහැ. ඒක උවමනාවෙන් දියුණු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි ඒක දියුණු කරා පමණින් ප්‍රමාණවත් නැහැ. ඒ දියුණු කරගත්තු ටික ආරක්ෂා කරගන්නත් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආයෙත් අර ලිස්සන ගහේ රූටල ඇවිල්ලා බිමට කඩන් වැටෙනවා වගේ අපිවත් ආයෙ අර හිටපු තැනටම කඩාගෙන වැටෙනවා. ඒ නිසා යෝගාවචරයෙන් භාවනා කරන්න පටන් ගත්තාම, සතිය දියුණු කරන්න පටන් ගත්තාම මූණ පාන ප්‍රධාන පක්ෂය තමයි, ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යෝග. සතිය දෙකක් උත්සාහයෙන් භාවනා කරනවා, දවසක් දෙකක් කරන්න බැරි වුණ ගමන් ආයෙත් බින්දුවට වැටෙනවා. ඉතින් ওই தત્ත්වය ඉතින් නැවත නැවත සිද්ධ වෙනකොට ඉතින් යෝගාවචරයේ තේරුම් ගන්න ඕනේ මේ වැඩේ කළාට මදි මේ දියුණු කරන කුසලතාවයන් හිතේ ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි වෑයමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි කොටසට නමක් දීලා තිනවා අනුරක්ඛනප්පදානේ කියලා. ඒ කියන්නේ හිතේ මේ ಗುಣධර්ම දියුණු කරගත්තාට පස්සේ ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා දරන වෑයම. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අයං උච්චතාවසෝ සම්මා වායාම. දැන් මේ හතරවන ආකාරයේ වීරය එතකොට කුසල් සම්බන්ධෙනුයි කියන්නේ. හිතේ දියුණු කරගන්නා වූ ඒ කුසලතාවයන් සම්බන්ධෙනුයි කියන්නේ. ඒ දියුණු කරගත් කුසලතාවයන් තිතියා ඒක හොඳට පැවැත්වීම සඳහා දිගට පවත්වා ගැනීම සඳහා යම් වෑයමක් දැරිය යුතුයි. අසම්මෝසාය ඒක ෂය වෙලා නොයෑම පිණිස ඒක දුරු නොවීම පිණිස ඒක පැවැත්වීම පිණිස වෑයමක් දැරිය යුතුයි. බිහියෝ භාවාය ඒක තව තව වර්ධනය කිරීම පිණිස වඩා වර්ධනය පිණිස වෑයමක් දැරිය යුතුයි. වේපුල්ලාය ඒක විපුලත්වයකට පත් කිරීම පිණිස තව තව වර්ධනය කිරීම පිණිස ප්‍රබල මට්ටමකට පත් කර ගැනීම පිණිස වෑයමක් දැරිය යුතුයි. භාවනාය පාරිපූර්යා භාවනාව තුළින් පරිපූර්ණත්වයකට පත්වීම පිණිස මේක උත්කෘෂ්ට මට්ටමක් දක්වාම ගෙන ඒම පිණිස වෑයමක් දැරිය යුතුයි. ඒ සඳහා අන්න හිතේ කැමැත්තක් ඇති කරගන්න මේක මං කළ යුතුයි කියලා ඕමනාවක් ඇති කරගන්න. ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට ප්‍රධාන වීරයක් ආරම්භ කළා ඒ දියුණු කරන කුසලතාවයන් හිතින් බැහැර යන්න නොදී හිතෙන් ෂය වෙන්න නොදී ආයි බිඳුවට වැටෙන්න නොදී ඒවා පරිහානියට ලක් වෙන්න නොදී ඒ දියුණු කරන ටික ආරක්ෂා කරගන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා දැන් කාරණා ගණනාවකින් එහෙමනම් මෙන්න මේ සතර සම්‍යප්ප්‍රධාන වීරය සම්මා වායාම ගැන කතා කරන්න. එතකොට මේ සම්මා වායාම කියන එක තනියෙන් තියෙන එකක් නෙමෙයි. මේ සඳහා සතියෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ කොයි වෙලාවෙදිද වීරය සමබර කළ යුතු කියලා. මුලදී සමහරලාට ලොකු වීරයක් ආරම්භ කරනවා, ලොකු වීරයකින් වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ හිත වර්ධනය වෙන හැටි දැන් කොයි කොයි මට්ටම් වලට හිත වැඩිලා තියෙනවද, මොන වගේ මේ තත්ත්වයකද දැන් හිත තියෙන්නේ කියලා සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ. ඒ අනුව අන්න වීරය සමතාවයක් කරනවා. සීවිරය අඩු වැඩි කිරීමක් කරනවා. ඊට පස්සේ සෑහෙන වීර මේ භවනාව හොඳට කෙරීගෙන යනකොට ධම්ම මේ බොජ්ජංග ධර්මයන් සෑහෙන පමණකට දැන් දියුණු වෙලා ඒක මේ අපි තුම එකම පරයන්කයක් ඇතුලේ දැන් හොඳට උත්කෘෂ්ඨ මට්ටමක් දක්වා ඇවිල්ලා තියෙනකොට දැන් අන්න වීරය සමකල්ලා තවත් ටිකක් වීරය වෙනුවට දැන් හිතේ සමාධිය, සමබරතාවය, පස්සද්ධිය, උපේක්ෂාව එන විදිහට අන්න ඒ වීර සමතාවයක් කරන්න කෙනෙකුට සිද්ධ වෙනවා. එතකොට සතියෙන් තමයි මේ කටයුත්ත ඒ සමබර කිරීම කළා දෙන්නේ. කොයි පැත්තටද මම දැන් වීරයක් යොදන්න ඕනේ කියන එක පෙන්ලා දෙන්නේ සතියෙන්. ඊට පස්සේ යා යුතු මාර්ගය මෙන්න මේකයි කියලා නිවැරදි එල්ලය දිශාව පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. අයහපත් දේවල් වෙනුවට යහපත් කල්පනාවන් ඇති කළා තින්නේ සම්මා සංකප්පෙන්. ඊට පස්සේ මේ සඳහා වමනා කරන චර්යාමේ වශයෙන් අපේ තියෙන තබා ගත යුතු සීලය සංවර වීම ඒක ලැබලා දෙනවා අන්න සීලෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෙන්. ඒතකොට මෙන්න මේ මාර්ග අංග දැන් එකාතකින් බැලුවාම බොහොම ඕනෝන්ට උපකාර කරමින් බොහොම සාමූහික ගමනක් තමයි දැන් මේ යන්නේ. එබඳු සාමූහික ප්‍රයත්නයක් තමයි අපේ හිතේ දියුණු වෙන්නේ. එබඳු සාමූහික ප්‍රයත්නයකින් තමයි මේ සියල්ල මේ මාර්ගාංගයන් තවදුරටත් අපේ හිතේ ටික ටික දියුණු කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒ අපේ හිතේ දියුණු කරගෙන යන ඒ අපි තුමු බොජ්ජංග ධර්මයන් මාර්ගාංගයන් තවදුරටත් ආරක්ෂා කරගන්න තව තව ඒවා පරිපූර්ණත්වයට පත් කරගන්න ඒවා හෝදපාලු නොවි ෂය නොවි දුරු නොවි නැත්තම් පිරිහෙන්න නොදී ආරක්ෂා කරගන්න දරණ වෑයම තමයි මේ අනුරක්ෂණ ප්‍රධානයේ වශයෙන් ඒ ආරක්ෂා කිරීම පැත්තෙන් කෙනෙක් දරණ වෑයම. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සම්මා වායාම යහපත් වෑයම යහපත් උත්සාහය යහපත් වීරය කොටස් හතරකින් නැත්තම් ආකාර හතරකින් විස්තර කරලා තියෙනවා. ඉතින් අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි කරගෙන යන භාවනා කටයුතු වලදීත් මේ සම්මා වායාමයේ නිවරදිව පවත්වමින් අපේ භාවනා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපි උත්සාහවත් වෙමු. අපේ ජීවිතයටත් මේ සම්මා වෑයම එකතු කරගන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පිටුමුත්ත අද ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ බණ භාවනාදිය සම්බන්ධයෙන් හෝ යම්කිසි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න පුළුවන්. ඒ සඳහා මම දැන් අවස්ථාව සලසා දෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මට රික්වෙස්ට් එකක් කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
ඔව් කියන්න බලන්න.
මටයි මගේ අක්කා කෙනුටයි ඕනේ ස්වාමීන් වහන්ස සතිපට්ඨානක් කළා දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අගට එන නිසා පටිච්ච සම්පදායක් කරන්න පුළුවන්ද කියලා අහන්න. මොකද එතකොට අපි අංග සම්පූර්ණ වෙනවා.
බලමු අපේ වෙලාවක් හම්බුනොත් බලමු. එහෙමනම් ඉස්සරහට පරිසම්පාදයේ ගැන දේශනා කරන්න. ඇත්තටම පරිසම්පාදයේ ගැන කරපු බොහොම ගම්භීර දේශනා 20ක් අතිපූජනීය කටිකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. ඉතින් මේ පිටුඳුන්ට ඒ ගැනත් ඉතින් අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් අපිත් බලමු ඉස්සරහට අපේ ශක්ති ප්‍රමණින් ඒ බඳු දේශනා මාලාවක් ඉදිරිපත් කරන්න. හොඳයි.
බොහොම
ස්තුතියි තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව ආත්ක ලැබෙන ඔබගේ ධර්ම කරුණ ඉදිරිපත් කරන්න.
අවසර ස්වාමීනි.
ඔකේ නේද?
දේශනාව පිළිබඳ ප්‍රශ්න ස්වාමීනි, වහන්සේ සඳහන් කළ මේ සතර සම්ප්‍රදාන වීර්යයෙන් අවසාන එක ස්වාමීනි වැඩිම කුසලයේ තවදුරටත් දිනු කර ගැනීම, උපන් කුසල කුසලයේ තවදුරටත් වර්ධනය කර ගැනීම ස්වාමීනි. එතෙන් ස්වාමීනි අපි එකක් අමාරු දෙයක් කියලා ඉතන සඳහන් එක කියන්නේ අපි වෙන අදු කුසලයක පිටන්න ඕන සන්නාංශ ඒ වගේම එතන විදර්ශනා වගේ දෙයක් තිබෙනවාද ඒ වගේම ඒ වීර්ය ඉවදම පොච්චන්ද වෙනකොට සන්නාංශ එතන මුලින්ම කියවෙන පොච්චන්දයට විවාහ වෙන සන්නාංශ ඒක පොඩ පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න.
ඔව් ඉතින් ඔය කියපු ඔක්කොම එතන තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් ටික ටික දියුණු කරගෙන එනකොට දැන් අපි බෝධිපාක්ෂික ධර්ම ගැන මේ පැත්තෙන් කතා කරනවා නම් මුලින් සතර සතිපට්ඨාන ධර්මයන් ගැන විස්තර කරනවා. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන, ඊට සතර ඉද්ධීපාද ධර්මයන් ගැන, පංච ඉන්ද්‍රිය ධර්මයන් ගැන, පංච බල ධර්මයන් ගැන, සප්ත බොජ්ජංග ධර්මයන් ගැන, මාර්ග අෂ්ටාංග මාර්ගය ගැන. ඉතින් මේ විදිහට එකාතකින් අර බොහොම හොඳ ක්‍රමානුකූලත්වයක් මේ ධර්ම මාර්ගයේ බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට අපි කෙනෙක් ටික ටික වර්ධනය වෙමින් එනකොට එයාගේ සීල ශික්ෂාව හොඳට දියුණු වෙනවා. ඒ තවදුරටත් සමාධි ශික්ෂාවට උදව් කරනවා. සමාධි ශික්ෂාව දියුණු වෙන්න ඒක ප්‍රඥා ශික්ෂාවට උදව් කරනවා. ප්‍රඥා ශික්ෂාව දියුණු වෙන්න ආයි හොඳට තව සීලය දියුණු කරලා ගන්නවා, පිරිසුදු කරලා ගන්නවා. එතකොට මේ මාර්ගාංග සියල්ලම බොහොම සුසංයෝගී බවකින් නැත්තම් ඒ අතර බොහොම හොඳ සහයෝගීත්වයකින් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. බොජ්ජංග ධර්මයන් බොහොම හොඳ සහයෝගීත්වයකින් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. හොඳ සමබරතාවයකින් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. අපි අර බොජ්ජංග ධර්මයන් ගැන කතා කරද්දී මෙයා මාත්‍යාට මතක ඇති අර දැන් සතියෙන් තමයි මේ බොජ්ජංග ධර්මවල සමබරතාවය පවත්වන්නේ. දැන් ඒකේ පැති දෙකක් පෙන්නනවා. ධම්මවිචේ විරිය පීති කියන පැත්ත ඒ බොජ්ජංග ධර්මයන් හිතේ ඒ හොඳ සක්‍රීය කිරීම නැත්නම් ක්‍රියාශීලීත්වය වර්ධනය කරනවා. දෙයක් දිහා හොඳට විචක්ෂණව බලන ගතිය, හිත ක්‍රියාශීලී කරන ගතිය තමයි මේ පැත්තෙන් වර්ධනය කරන්නේ. අනිත් පැත්තේ ඉන්නවා පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. ඒ කට්ටිය තමයි හිත බොහොම හොඳට තැම්පත් කළා, සමනය කළා, සහනශීලී කළා, ඒකාග්‍ර කළා, සාමකාමී කළා පවත්න්නේ ඒ පැත්ත. ඒතර මෙන්න මේ කණ්ඩායම් දෙක සමබර කිරීම සතියෙන් තමයි කරන්නේ. සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ මේ කොයි පැත්තද දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, එමෙ නැත්තම් කොයි පැත්තද මග හැරිලා තියෙන්නේ, දුර්වලලා තියෙන්නේ, නැත්තම් මේ පැති දෙකම දැන් සමබරව තියෙනවද කියන එක කියලා දෙන්නේ සතියෙන්. ඉතින් එතකොට මේ ඔක්කොමලා හරිම ක්‍රියාශීලී
ක්‍රියාශීලීව ක්‍රියාවත්ව සිද්ධ වෙන වැඩක් තමයි ඉතින් එහෙමනම් හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක දීර්ඝකාලීන වැඩක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකයි අර පොච්චංග ධර්මයන් දියුණු කරන දෙවන ආකාරයක් වශයෙන් ධර්මයේ පෙන්වන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. දැන් යා ඒ හිතේ දැනටමත් යෝගාවචරයේ හඳුනගෙන තියෙන විවේකී ස්වභාවය. ඉස්සෙල්ලා නම් එක බිඳුවක් හිත නිකන් ඉන්නේ නැහැ. හැම තිස්සෙම එහෙම එහෙ දුවනවා. වඳුරු මනසක්. අතීතෙට පයින්නවා, අනාගතෙට පයින්නවා, අර අරමුණට යනවා, මේ අරමුණට පයින්නවා. කිසිම වග විභාගයක් නැහැ. කිසිම සංවර වීමක් නැහැ. නමුත් විපස්සනාවක් වඩන්න වඩන්න අන්නේ සංවර වීම දැන් කෙනෙක් අත්දකිනවා. හිතේ යම්කිසි සාමකාමී ගතියක් කෙනෙක් අත්දකිනවා. එහෙම නැත්තම් හිතේ සංසුන් වීමක්, තැම්පත් වීමක්, රූප සමයක් දැන් කෙනෙක් අත්දකිනවා. ඉතින් ඒක මූලික කරගෙන තමයි දැන් ඉස්සරහට යන්න ඕනේ. ඒ தත්ත්වය දැන් ආරක්ෂා කරගන්න ඕනේ. ආයිත් ඉතින් හිතට යන්න දුන්නොත් කෙලස් වලට ඉතින් ආයිත් ගිහිල්ලා අර මඩවලට තමයි පයින්නේ. ඒ නිසා ඒ හිත ආරක්ෂා කරගනිමින් තමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ. දියුණු කරගත්තට මදි. ඒ දියුණු කරගත්ත තැන තවදුරටත් පවත්වන්න ඒ தත්ත්වය තව බහුලීකృత කරන්න අන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. භාවනා කරද්දී අපි හිතමු හිතේ විවේකයක් හටගත්ත විනාඩි 5කට. හිත මොකක්වත් උපාදාන නොකර ඉන්නවා දැන් විනාඩි 5කට. ඉතින් මදි. දැන් ඒක තව වර්ධනය කරන්න ඕනේ. දැන් ඔක විනාඩි 10ක් කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්න ඔක විනාඩි 15ක් කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්න ඔක විනාඩි 20ක් කරන්න උත්සාහන්ත වෙනවා. මේ විදිහට අර අපේ හිතේ දියුණු කරගන්න ඒ කුසලතාවයන් එහෙමනම් තව තව වර්ධනය කරන්න, ඒවා ප්‍රගුණ කරන්න, ඕන තැනකදී ගන්න පුළුවන් තත්වයකට පත් කරගන්න ඉතින් සෑහෙන වෑයමක් දරන්න ඕනේ. පොඩි වැඩක් නෙමෙයි ඉතින්. ඒ නිසායි ඉතින් අපිට මේ තරම් මේ ධර්ම මාර්ගයකට යොමු වෙලා සෑහෙන සීලයක් ආරක්ෂා කරගෙන මේ වෙලා මේ බඳු කටයුත්තක් කරන්න සිද්ධ වෙන්නේ. මොකද අපේ හිත අතහැරපු ගමන් සාමාන්‍යයෙන් යන්නේ එක්කෝ කාමච්ඡන්දයකට, එක්කෝ ව්‍යාපාදයකට, එක්කෝ නිදිමතකට, එක්කෝ මොකක් හරි එකක් ගැන පසුතැවෙන්න, එක්කෝ මොකක් හරි එකක් ගැන විසිරෙන්න. එහෙම නැත්නම් ඉතින් සැකයකට. මේවට තමයි යන්නේ. ඉතින් මේවට යන්න නොදී තව තව මේක ආරක්ෂා කරගෙන හිත දියුණු කරන්න ඉතින් මේ කියන වෑයම් හතර නැතුව බෑ. හොඳයි.
ඊළඟ පැනේ ප්‍රභා ගම්ගේ ඉදිරිපත් කරන ඔබගේ ධර්ම කරුණු ඉදිරිපත් කරන්න. ප්‍රභා ගම්ගේට අන්මියුට් කරන්න පුළුවන් මයික් එක දැන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඕකේ අන්න.
ඔබ වහන්සේට කාරණා දෙකක් උපදෙස් ගන්න වෙනවා ස්වාමීන් වහන්ස. ධර්ම ගැටලුවක් තියෙනවා මට. සිතේ ඇති වෙන මෛත්‍රී චිත්තය ඒ මොහොතෙම නැති වෙනවා කියන එක තේරෙනවා ස්වාමීන් වහන්ස. ඒ මෛත්‍රී චිත්තය නිසා මගේ සිත සුවපත් වෙනවා කියන එකත් තේරෙනවා. තව කෙනෙක්ට ඒ මෛත්‍රී චිත්තයෙන් සෙත්පැතිය හැකිද ස්වාමීන් වහන්සේ?
බැරිත් නෑ ඉතින් නේද? දැන් අපේ හිතේ තියෙන යහපත් චේතනාවක් ඉතින් තවත් කෙනෙක් කෙරෙහි යොමු කළා. ඉතින් මේක සමත පැත්තක් ඉතින් මේ කතා කරන්නේ. අපි අපේ තුල යම්කිසි හිතේ සංසිඳීමක් තියෙනවා, කුසල චේතනාවක් තියෙනවා, මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙනවා. ඒක පාවිච්චි කළා ඉතින් තවත් කෙනෙක් සුවපත් වේවා කියලා ඉතින් අපි එක්තරාන්දමකින් ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මේ හරහා ඉතින් වර්තමාන වශයෙන් කියනවා නම් නවීන විද්‍යාව පැත්තෙන් කියනවා නම් යම්කිසි හොඳ ධනවත් නැත්නම් ධනපක්ෂයේ තියෙන කම්පන වේගයක් තමයි අපි දැන් නිකුත් කරන්නේ. ඉතින් ඒක අනිත් තැනත්තාගේ තියෙන ඒ යම්කිසි අපිටම ඍණ කම්පන වේගයකට වඩා අපේ පැත්ත ශක්තිමත් නම් ඉතින් මේ හරහා යාට යම්කිසි සුවපත් වීමක් සහනයක් ලැබෙන්න පුළුවන් ඉතින්. නැහැ මේක ඒක ඇත්තටම නවීන විද්‍යාව පැත්තෙන් උනත් ඉතින් ඔප්පු කළක් තියෙනවා.
එහෙමයි. ස්වාමිනාස එහෙම කරාට කමක් නැද්ද ස්වාමිනාස?
කමක් නැහැ ඉතින්.
මට මං ඒ චිත්තයත් ඒ මෛත්‍රී චිත්තයත් ඒ මොහොතේම නැති වෙනවා කියන එකක් දකිනවා.
ඔව්.
ඒ කාට හරි සෙත්තක් වෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා කියලා හරි ප්‍රාර්ථනයක් කිරීම.
කමක් නැහැ, වැරද්දක් නැහැ. දැන් එකතකින් දැන් මේකේ මෙහෙම පැති කීපයක් තියෙනවා. දැන් අපි සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියකුයි ලෝකෝත්තර සම්මාදිට්ඨියකුයි. දැන් අපි ලෞකික සම්මාදිට්ඨියේදී අපි තාම කටයුතු කරන්නේ සම්මුතියක් මත පිහිටලා. මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, තව තැනැත්තෙක් ඉන්නවා. ඉතින් මම උත්සාහවන්ත වෙනවා මගේ හිතේ වෛර චේතනා වෙනුවට මෛත්‍රී චේතනා පහල කරගන්න. ව්‍යාපාද සංකප්ප වෙනුවට අව්‍යාපාද සංකප්ප දියුණු කරන්න මම උත්සාහන්ත වෙනවා. ඒතර සම්මා සංකප්පේත් තියෙනවා මේ ලෞකික සම්මා සංකප්පයකුයි ලෝකෝත්තර සම්මා සංකප්පයකුයි. දැන් අපි මේ කතා කරන්නේ ලෞකික සම්මා සංකප්පය. අපේ හිතේ අපි නිවරදි ආකල්පයක් දියුණු කරනවා. නිවරදි ඉන්ටෙන්ෂන් එකක් දියුණු කරනවා. හිතේ නිවරදි සම්‍යක් සංකල්පයක් දියුණු කරනවා. හිතේ පහළෙන වෛරී ස්වභාවය වෙනුවට අවෛරී ස්වභාවයක් මෛත්‍රී සහගත ස්වභාවයක් දියුණු කරනවා. ඒ සඳහා මම තව තැනක් එක්ව සූපත් වීම සඳහා මම ප්‍රාර්ථනාවක් කරන එක වැරද්දක් නැහැ. ඉතින් එතකොට කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා. ඉතින් එතන එක්තරා මට්ටමක ආශ්‍රව සහිත ගතියක් තියෙනවා. හැබැයි මෙතන කුසලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක වැරද්දක් නැහැ. පස්සේ ඉතින් අපි ටික ටික විපස්සනාව පැත්තට වැඩියෙන් නැඹුරු වෙන්න අර සත්පුජ්‍යල භාවයේ වැඩෙන්නේ නැති වෙන්න අපි ටිකක් ඉතින් වග බලා ගන්න අවශ්‍යයි. එතන ඉතින් පොදුවේ සුවපත් වේවා කියන ආකල්පයක් ඉදිරිපත් කරන එක හොඳයි. අර කෙනෙක් පුජ්‍යලයක්
නෑ
මමෙක් වැඩිහිට ආරමුණු කරන ගියොත් පොඩ්ඩක් ඉතින් ආශ්‍රව පැත්තට බර වෙනවා.
එහෙමයි ස්වාමීනි. දෙවෙනි කාරණය භාවනාමය අධ්‍යක්ීම ආස්වාස්ය දක්වනු නාස් කුහරයෙන් කැඩි කැඩි යන බව දැනුණා. එක එක පොඩි ප්‍රහොතයි උනේ නිකන් ටිකාන සද්දෙට වගේ මට අධික නිදිමත ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කයයි සිතයි එකට තියෙන වෙලා කායානුපස්සනාව ඉන්නකොට يعني සක්මනේ ඉන්නකොට එක නෑ පරයන්කයට ගියාම එනවා. ඒක මම කොමාරි වීර්ය කරලා ගිය සතියේ මේක නැති කර ගන්නවා කියලා මගේ ඔළුව කඩාගෙන මම වැටෙනවා. නිකන් මතක නැති සිද්ධි නිකන් ඒ නිදිමතේ එනවා කියලා තේරෙනවා. එතෙන්දී මම කොමාරි වීර්ය කරා මම මේක තීන මිත්‍යය පරාද කරන්න ඕන කියලා. මම රෑ 10 විතර පටන් ගත්තා බුද්ධ වන්දනාව කරලා. 10 මාර වගේ වෙනකොට මගේ එක නැවතුණා. එතනදී අර ලොකු ගොරෝසු තැනක ඉඳලා සියුම් නිකන් අර රස්නේ තැනක ඉඳලා AC කරපු කාමරයකට ගියා වගේ ඔළුව හරියෙන් තමයි ආවේ. හරි සනීපයක් ආවා, ලොකු සතුටක් ආවා. මං තීන මිද්දේ පැරද්දුවා කියලා. ඉතින් එහාට ඔබ වහන්සේගෙන් කමටහන් ගන්න නැතුව මට එතන ඒ ස්ථානේ ඇඳෙන්න හිතුනේ නැහැ. මට එතනටත් ඔබ වහන්සේගේ උතුම්
කමට හන දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඒකෙන් අපේ හිතේ යම්සේ ඒකාග්‍රතාවයක් ඇති වුණාට පස්සේ ඒකේ ලොකු සොයක් තියෙනවා. දැන් අපි අර කිව්වා වගේම නිකන් අර ගොරෝසු බොරළු පාරක ගිහිල්ලා කාපට් පාරකට වැටෙනා වගේ යම්සේ සහනශීලී ගතියක් දැනෙනවා. ඉතින් ඒ తත්වය අර සමාධියෙන් ලැබෙන ඉතින් සහනයක් කියලා කියන්න පුළුවන්. දැන් ඔය සමාධිය පාවිච්චි කරලා හැබැයි ඉතින් හැම දෙයක්ම විමසන ගතිය දිනු කරන්න අවශ්‍යයි. දැන් අපි කොහෙද අත් දෙක තියන් ඉන්නේ, එතන කොහොම මොනවද දැනෙන්නේ, පාද දෙක අතර මොකද දැනෙන්නේ, අපි වාඩිලා ඉන්න ස්වභාවය තුළ මොනවද දැනෙන්නේ කියලා මේ පුළුවන් තරම් දැන් මේ විමසන ගතිය කායේ කායානුපස්සී කියලා කියන්නේ අර මේ අරමුණු නැත්තම් මේ අපි සාමාන්‍යයෙන් කියන 13 ලක්ෂණ මොනවද මට මේ අවස්ථාවේ දැනෙන්නේ, මේ ඉරියව්වද දැනෙන්නේ කියලා අර ඒව පොඩ්ඩක් විමසා බලන ගතිය දැන් දිනු කරන්න පටන් ගන්න. දැන් හිතේ මොකද සතිය ටිකක් දුරට දියුණුලා තියෙනවා. සමාධි පැත්ත නම් ටිකක් වැඩිත් වගේ ගතියකුත් තියෙනවා. සක්මනත් වැඩියෙන් කරන්න. මොකද සක්මනේදී තමයි සතියයි සම්පජඤ්ඤේ පැත්තයි ඉස්සරහට එන්නේ. ඒ නිසා සක්මන වැඩියෙන් කරන්න. ඉඳගෙන ඉන්නලාවේදී තර වගේ හිත සමාධිමත් වුනහම පොඩි වෙලාවක් ඕන නම් සමාධි සුවයෙන් හිටියට වරදක් නැහැ. හැබැයි අර විමසන ගතිය එතනින් පටන් ගන්න.
පරයන්කෙන්
කොයි තරම් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ? දැන් කොච්චර වෙලාවක් ඉන්න
පුළුවන්ද? එදා මට විනාඩි 15කින් ඒ ගැතිය ලැබුණා.
හරි. විනාඩි 15කින් ලැබුණාට පස්සේ විනාඩි 15ක් විතර ඒ தත්යේ ඉඳලා පටන් අරගන්න බලන්න. එතකොට අපි තමු ගාත්ම කය නොදැනී ගිහලා මෙලෝදියක් දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි හිටියා වැඩි. එච්චරලා ඉන්න ඕනේ නැහැ, ඊට කලින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතරම අපිට තේරුම්
යාම ඇති කය දැස බලලා.
නෑ, ඒ කියන්නේ දැන් අපිට විපස්සනාවක් වඩන්න නම් අපිට ටිකක් පැහැදිලි අරමුණක් අවශ්‍ය වෙනවානේ. යම්සි දැනීමක් අවශ්‍ය වෙනවා. අපි වේදනාවක් අපි හඳුර ගන්න අවශ්‍යයි. දැන් අපි සමාධිය හුඟක් වඩනවාම අර වේදනාව ඔක්කොම සමනය වෙලා කය නොදැනී ගිහිල්ලා ඒ මට්ටමට ගියාට පස්සේ මේක තේරුම් ගන්න අමාරුයි. දැන් ආනාපාන සතියෙන්ද පටන් ගන්නෙ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. පිම්බිම හැකිලිම.
ආ හරි. පිම්බිම හැකිලිමෙන් නම් ඉතින් ඒ පිම්බිම හැකිලිම සමනය වුණාට පස්සේ බලන්න කයේ තව මොනවද දැනෙන්නේ කියලා. ඒ දැනෙන වෙන වෙන විවිධ අරමුණු වලටත් දැන් හිත යොදමින් හොඳට ඒව ගැන විමසන්න පටන් ගන්න. එතකොට මෙන්න මේ විමසීම අපි දිගට කරන්න අවශ්‍යයි. ඒ තුළින් තමයි හිතේ සතියට අමතරව සම්පජඤ්ඤය, ප්‍රඥාව, ධම්මවිචේ පැති දිනුලා එන්නේ. ඒක ඇත්තටම උත්සාහයෙන් කරන්න අවශ්‍යයි. ඒක ටිකක් වෙහෙස කර වැඩක් මම මේ කියන්නේ. ඒක අර නිකන් සමාධියකින් සුවපත් වෙලා සාමකාමීව සුවසේ ඉන්නවා වගේ නෙමෙයි. මෙතෙන්දී අපි හිතෙන් වැඩක් ගන්නවා. හිත ක්‍රියාශීලී. මෙතෙන්දී හිතේ යම්කිසි වෙහෙසක් දැනෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වෙහෙස දරාගෙන ඉස්සරහට කරගෙන යන්නයි තියෙන්නේ.
එහෙමයි.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
බුහන්සෙට බොහොම නිරෝගී සුවය.
හොඳයි.
ඊළඟ ධර්ම ගැටලුව සංදයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා, කියන්න.
ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්න තුනක් ඔබ වහන්සේට මම ඉදිරිපත් කරනවා. එක තමයි මගේ හිතේ පෞද්ගලික කාලෙම තිබ්බ ඔබ වහන්සේගෙන් පටිච්ච සමුප්පාදයේ ධර්මදේශනාව කිරීමට ආරාධනාවක් කරන්න ඕනි කියලා. මම ඔබ වහන්සේ කොහොම හරි ඒක අපිට ඒ ගැඹීර ධර්මයේ අපිට අවබෝධ දේශනා කරන්නේ. දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ, මම දැන් අර ඉස්සර සාමාන්‍ය පැය 3ක් වගේ මේ ආනාපාන සතියට සක්මන් භාවනාව පැය වගේ දෙකකට ගියේ. දැන් මම ආනාපාන සතියට යන්නේ නැතුව සක්මන් භාවනාව විතරක් කරනවා. එහෙම පැය වගේ එහෙම පැය දෙකකට වඩා කරාට කමක් නැද්ද? තුන්වෙනි එක තමයි ස්වාමීන් වහන්සේ, මේ සාමාන්‍යයෙන් ආයතනයක් පරිපාලනය කරනකොට අපි දොස් කියන මට හරි කනගාටු හිතෙනවා. අපි මෙච්චර භාවනා කරලා ඇයි මම එහෙම කිව්වේ කියලා. දැන් මගේ ලොකු පශ්චාත්ය මේ මං කනගාටු වෙනවා. ඒ වුණාට මේ හැකියාවේදී හරි ප්‍රායෝගික ජීවිතයේදී දැන් හරි අමාරුයි අපි මේ කරනදී මේ ආයතනයට ගලප ගන්න. ඒ ප්‍රශ්න තුන තමයි මං ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද මේක ගෙනියන්නේ කියන එක ස්වාමීන් වහන්සේ.
ඔව් හොඳයි. පළවෙනි ප්‍රශ්නේ තින් අර පටිසමුපාදය ගැන මීට කලනොත් දැන් එක්කෙනෙක් ආරාධනා කළා, අපි බලමු ඉස්සරහට ඒක කරන්න. දෙවෙනි එක තමයි දැනට يعني පය දෙකක් කරන්නේ, ඊට වඩා කරාට කමක් නැද්ද කියන එක වැරද්දක් නෑ. දැන් පොඩ يعني කයෙන් දැන් මේ සඳහා යම් සහයෝගයක් ලැබෙනවා. දැන් පොඩ තමන් නිකන් අර භාවනාව තුළ පරිණත වීමක්, පටල වීමක් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා දිගට කරාට වැරද්දක් නෑ. ඊට පස්සේ අපි කරන භාවනාව, අපි මේ දිනු කරන ධම ආයතනයකට වගේ දැන් අපි මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ කටයුත්තකදී කොහොමද පාවිච්චි කරන්නේ? නැත්නම් එතෙන්දී අපි කොහොමද හැසිරෙන්න ඕනේ? ඉතින් මේක එකාතකින් ටිකක් අභියෝගශීලී වැඩක්. දැන් එකාතකින් කියනවා, දැන් අපි හිතමු දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධම අපේ හිතේ දිනු වෙන්න ඒ තුලින් ඇති වෙන්නේ එක්තරා අන්දමකින් නිහතමානීත්වයක්. ඒ තුලින් ඇති වෙන්නේ ප්‍රඥාව මූනික කරගත්ත අතහැරීමක්. එතකොට එබන්දු තත්වයක් අපි කොහොමද ආයතනයකදී පාවිච්චි කරන්නේ? අපි එතෙන්දී හැමතිස්සෙම නිහතමානී වෙන්න ගියොත්, නැත්නම් අපි හැමදේම අත්හරින විදිහට කටයුතු කරන්න ගියොත්, ඒතර ආයතනය කඩන් වැටෙනවා. අනිත් අය සමහරවිට අපිව වැරදි විදිහට පාවිච්චි කරන්න පටන් ගන්නවා. අනිත් අය ඒ අපිට අපිටම අපි දැන් මේ කතා කරා වගේ සමහරවිට අපිටම අපි ආයතනයක ප්‍රධානීෙක්. එතකොට පුළුවන් ද අපිට හැමතිස්සෙම ඔළුව පාත් කරගෙන ඉන්න? අනිත් අය එතකොට ඉතින් අනිත් අය මේ භවනා කරන පිරිසක් නෙමෙයි හුඟක් වෙලාවට. අනිත් අය කොහොම හරි අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බලාගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒ අය සමහරවිට අපිව වැරදි විදිහට භාවිතා කරනවා. අපේ තියෙන ඒ ගුණවත්කම ඒගොල්ලෝ වැරදි අන්දමින් පරිහරණය කරනවා. ඉතින් මේ වගේ තැන්වලදී ඉතින් අකාදකින් අපි ඒ ආයතනයේ අපිට පැවරලා තියෙන වගකීමට අදාළව අපිට දීපු යම්සි තනතුරක් තියෙනවා. අපි හිතමු දැන් ආයතන ප්‍රධානීෙක් නම් එයාට පැවරලා තිනවා මෙන්න මෙච්චර පිරිසක් පාලනය කරන්න. පරිපාලනයේ පැත්තෙන් එයාට කරන්න යම්සි වගකීමක් තියෙනවා. ඉතින් එතකොට මේ පරිපාලනයට අදාළ වගකීම තමයි අපි එතෙන්දී කරන්න තියෙන්නේ. ඉතින් ඒතර පරිපාලන නිලධාරියෙක්ගේ කටයුත්ත තමයි මට එතෙන්දී කරන්න තියෙන්නේ. එතෙන්දී මම හැම තැනදීම මම ඔළුව නමන්න ගියොත් හැමෝම කියන දේ අහන්න ගියොත් හැමෝම තැනදීම අනුකම්පා කරන්න ගියොත් එතෙන්දී පොඩ්ඩක් ඉතින් අර අනිත් අය ඒක වැරදි අන්දමින් දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතෙන්දී කොහොමද අපි අපේ තනතුරේ ගෞරවය නැත්නම් ඒ තනතුර නිවැරදිව දැරීම කියන එකත් කරමින් අපි දිනු කරන දහම පිරිහෙලා ගන්නෙත් නැතුව කටයුතු කරන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම අපි ටිකක් සාකච්ඡා කරන්න උත්සාහන්ත උනේ සම්මා ආජීවය ගැන කතා කරද්දී. අපි නිවැරදි රැකියාවක් කරනවා. හැබැයි දැන් මේ නිවැරදි රැකියාවම කොහොමද තව ටිකක් සියුම්ව එක පැත්තකින් කෙලස් දියුණු නොවන අන්දමින් තවත් පැත්තකින් ඒ කටයුත්ත සාර්ථක වන අන්දමින්. ඉතින් මේක හරි අමාරු වැඩක්. ඉතින් අතුර යනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. දැන් අපි මේවා දන්නේ නැත්නම් ඔහේ ඉතින් ගිහිල්ලා අනිත් අය වගේ ඔහේ රැල්ලට අහුවෙලා අනිත් අයව කපාගෙන අනිත් අයව හිලා දකිමින් අනිත් අපිම ඉස්මතු වෙමින් එහෙම තනතුරු ගන්න පුළුවන් පැත්තක ඉන්න ඉඩ තියුණා. නමුත් දැන් ඉතින් එහෙම කරන්නත් බෑ. දැන් අපි දන්නවා මේකයි කළ යුත්තේ, මේකයි නිවැරදි කියලා අපි දන්නවා. ඒ වගේම අපි තුල දහමක් දිනුවේ කරගන්න ඕනේ කියන එකත් දන්නවා. එතකොට අපි තව කෙනෙක් එක්ක එක්තරා පැත්තකින් ගත්තොත් ඒ කෙනා කෙනෙහි අනුකම්පා සහගතව කරුණා මිශ්‍රිතව බලන්නත් අවශ්‍යයි. තවත් තැනකදී සමාජලාවට බොහොම ටිකක් තද දරඳඬු ආකල්පයකින්වත් අවශ්‍යයි. මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහුවාම කොහොමද ඔබ වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම ඇතැම් තැනකදී මුරුදු වචනෙන් හික්මවනවා. ඇතැම් තැනකදී දරඳඬු වචනයකින් හික්මනවා. රළු වචනයකින් හික්මවනවා. ඇතැම් තැනකදී මුරුදු වචනේනුත් රළු දරඳඬු වචනයකුත් හික්මනවා. මේකවත් හරියන්නේ නැත්නම් මම අත්හැරලා දානවා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නායකයෙක් වශයෙන් ඒ මුරුදු වචනත් පාවිච්චි කළා තියෙනවා. ඒ වගේම රළු වචනත් පාවිච්චි කළා තියෙනවා. මේ දෙකේ සංකලනයක් පාවිච්චි කළා තියෙනවා. ඉතින් අපිත් ඉතින් උන්වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයන් පිරිසක් වශයෙන් අපිට වංශී වගකීමක් පැවරුණාම තී අවස්ථානුකූලව මොන අන්දමින්ද අපි කටයුතු කළ යුත්තේ කියන එක එහෙනම් තීරණය කරන්න සිද්ධ වෙනවා. හොඳයි.
හොඳයි.
පෙරවන් සන්න.
ඊළඟ පැනය බාලදේව මහතාට ඉදිරිපත් කරන ලෝභකේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. පෙරවන් සන්නයි.
ඔව් හා ස්වාමීන් වහන්සේ මට මේ දැන් තවත් පොඩි ගැටලුවක්. ඒ කියන්නේ අපි දැන් ඇත්තටම අපි සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට මේ අපිට භවය කියන එක මේ හැමතිස්සෙම මමත්වය උඩ හැදි ඉස්සරහට යන බව හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා එතකොට ඒක නැති කරගන්න නම් කළ යුත්තේ කුමක්ද කියන එක අනුවනේ අපි දැන් මේ කටයුත්ත කරගෙන මේ තත්ත්වයට ආවේ.
හරි.
නමුත් මම අර සුත ධර්ම දේශනාවක් අහනකොට දැන් මේ අවස්ථාවේදී ඉහි ඇති වෙන භවය ගැන හඳුනා ගැනීමට අමතරව මේ අපි දැන් මේ කය අතහැරලා වෙන කයක් ලබලා තව උප්පත්තියකට ගියොත්ින් ඒකත් දැනෙන්න ඕන, ඒකත් ගැන අවබෝධයක් තියෙන්න ඕන කියලා මොකද මේ ධර්ම දේශනාව කරපු මේ ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ අත්දැකීම ලැබුවා කියනවා. එතකොට මම උගහන්සකින් අහන්නේ අපිටත් අපගේ පෙර ඒ ආකාරයට අපි ආපු ආකාරය ගැන දැන ගැනීමක් කරන්න ඕන නම් අපේ භාවනාව අපි මේ කරගෙන යන විදිහට අපිට ඉදිරියේදී ඒකත් අත්දකින්න ලැබෙයිද? කොහොම නැත්නම් ඒ සඳහා කළ යුතු වෙනත් ක්‍රමවේදයක් තියෙනවද? ඒක බුදුන් වහන්සේලාට විතරක්
දැකිය හැකි
දෙයක්ද වගේ කියන
ගැටලු අපි ඇත්තනම් භව తත්වය කියන එක බඳු ජීව මාත්‍ය දැන් දැන් උපාදාන පත්‍ය භවෝ කියන එක තේරලා ඇතිනේ නේද?
ඔව් ඒක තේරිලා දැන් අපි ඒක අතහැරිලා ඒක ඒක දැන් අපිට සංකාර හැදෙන්නෙම නැත්තේ අපි ඒක මෙව කරලා මම යව අයින් කරලා තියෙන තාක්කල් ඒක වෙන්නේ නැහැ. ඒක දැන් සත්‍ය
ස්වස්තේ දන්නවා. හරි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔය භව නිරෝධෝ නිබ්බාන භවය නිරුද්ධ වෙලා තියෙනවා නම් භව තත්ත්වයක් සකස් වෙන්නේ නැත්තම් එතන නිවීමක් තියෙනවා. ඒතර මෙන්න මේ නිවීම තාම අපිට කියන්නේ එකතකින් ਸਰව සම්පූර්ණ වශයෙන් උරුම වෙලා නැහැ. අපේ හිතේ රාග ද්වේෂ මෝහ තියෙන තාක් අපිට ওই தত্ত্বය පූර්ණ කාලීනව පවත්වන්න බෑ. අපි රහත් වෙලා නැහැ. හැබැයි ඉතින් යම් පමණක අවබෝධයක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ අවබෝධය පාදක කරගෙන අපි මේ අවබෝධය මූලික කරගෙන මේක සාක්ෂාත් කරන්න තව තව වර්ධනය කරගන්න මේ තියෙන தত্ত্বය තව තව බහුලීකృత කරන්න දැන් පුළුවන් පැයයි නම් මේක පැය දෙකක් කරන්න දැන් පුළුවන් පරයන්කේදී නම් මේක සක්මනේදීත් ගන්න දැන් පුළුවන් සක්මනේදී නම් පරයන්කේදී නම් ඊළඟට වෙන වැඩක් කරද්දිත් මේ தত্ত্বය පවත්වන්න කියලා මෙන්න මේ අන්දමින් අපි බහුලීකృత කරන්න අවශ්‍යයි. එතකොට මේකෙදී මම ඊළඟ භවයට ගිහිල්ලා මේක කොහොමද පවත්වන්නේ? ඉතින් මේක නම් ටිකක් අර සීමාව ඉක්මවා යාමක් මෙතන තියෙනවා. ඒකෙන් දැන් අපි භව තත්වයක් හදන්න නැති තැන ඉඳලා අපි කල්පනා කරනවා නම් දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ කියලා එතන තියෙන්නේ ප්‍රපංච නොකල යුතු තැනක ඉඳලා ප්‍රපංච කිරීමක්. දැන් එක්තරා අවස්ථාවකදී හරි ලස්සන සිද්ධියක් සිද්ධ වෙනවා. මේ සිදුවීම සඳහන් වෙනවා කොට්ටිත සූත්‍රයේදී, මහා කොට්ටිත සූත්‍රයේදී. මහා කොට්ටිත කියන ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් වැඩම කරනවා සරියුත් මහරහතන් වහන්සේ හම්බෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ හම්බෙන්න. දැන් ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ දැන් ඇහැ නිරුද්දලා තියෙද්දි සම්පූර්ණයෙන් ඒ රූප නිරුද්දලා තියෙනකොට ඒ ඒ ආයතනේ වැඩ කරන්නේ නැති වෙලාවේදී ප්‍රපංච නොකරන වෙලාවේදී දැන් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ ඇතනි කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. තසිතින් සරියුත් මහරහතන් වහන්සේ කෙනා ඔබ වහන්සේ මේ නොයසිය යුත්තක් අහන්නේ. ඊට පස්සේ ඒ වගේම අහනවා මේ කන නිරුද්දලා තියෙද්දි, දිව නිරුද්දලා තියෙද්දි, නහය නිරුද්දලා තියෙද්දි, කය නිරුද්දලා තියෙද්දි, මනස නිරුද්දලා තියෙද්දි ඒ ඊට පස්සේ කළ යුත්තේ කුමක්ද කියලා ඉතින් එහෙම තමයි අහන්නේ. එතකොට මේ කවුද සරියුත් මහරහතන් වහන්සේ දිගටම කියන්නේ අරකයි. දිකටම කියන්නේ මේ නොයසී යුත්තක් අහන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ ඉතින් කොට්ටිත සාහිණාසට තියන් අර තේරෙන්නේ නැහැ මොනේ මේ ඉතින් මේ අපිට තේරෙන්නේ නැති හින්දා උන්වහන්සේ අහනවා ඇත්තේ. එතකොට ඉතින් උන්වහන්සේ කියන්නේ දැන් අරවගේ නිරුද්ධ වීමක් කියන මට්ටම, සලායතන නිරෝධයක් කියන මට්ටම, ඒකයිල නිප්පපංච මට්ටමක්. ප්‍රපංච නොකරන මට්ටමක්. ඒ ප්‍රපංච නොකරන මට්ටමේ ඉඳගෙන අපි තවත් මොකක් හරි කරන්න දඟලනවා නම්, තවත් මොකක් හරි කළ යුතුයි කියලා හිතනවා නම්, එතකොට අර අපි සීමාව නොදැනීමයි මෙතන තියෙන්නේ. අපි සීමාව අපි මෙහෙම හිතන්න. අපි වේගෙන් දොල ගිහිල්ලා මීටර් 100 සම්පූර්ණ කළා. මීටර් 100 සීමාව දැන් ඔන්න අපි ඉක්මවා ගියා. ඊට පස්සේ ඉතින් ආයෙත් දුවනවා, තවත් දුවනවා. අපි දන්නේ නැහැ මේ මීටර් 100 ඉවරයි කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ වැඩක් ඔතන තියෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් හිතේ දැන් මොකද්ද මේ උපේක්ෂා සම්බොජ්ජංගයක් දිනු වෙන්න නම් ඒ යමක් නොකල යුතු තැනදී නොකර ඉඳීම මේ තියුල් කරන්න ඕනේ. දැන් අපි හිත බොහොම සංසුන් වෙලා කිසිවක් උපාදාන නොකර කිසිම ආතතියකින් තොරව කිසිවක් මත රැඳෙන්නේ නැතිව කොහෙවත් පිහිටන් නැතිව ඉන්නවා නම් එතනදී ඒ මට්ටමේදී ඒ தත්ත්වේ පැවැත්වීමයි කළ යුත්තේ. එතනින්දලා තව මොකක් හරි ප්‍රපංචයක් කරනවා නම්, එතනින්දලා ආයෙත් මොනවා හරි සැකයක් පහළ කරගන්නවා නම්, ඒ කියන්නේ ඉතින් අපි ආයෙ සංස්කරණයක් කරන්නේ. ආයි මේ ඒ සංස්කරණ නතර වෙච්ච හිත ආයි අපි අවුස්සනවා. ආයි සංස්කරණ වලට ගන්නවා. මෙතනින්දන් කල්පනා කරනවා මං ඊළඟ භවයේදී මේක පවත්වන්නේ කොහොමද කියලා. මේ ඊළඟ භවයේදී කරන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මේ භවයේදී කරන එකක්. මේ භවයේදී කරන සාක්ෂාත් කිරීමක්. මේ භවයේදී ලබන නිවීමක් ගැනයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා අපිට යම්සි අවස්ථාවකදී ඒ අනිශ්චිතෝච විහෙරදී නජකින්ච ලෝකේ උපාදීති කියලා ඒ නැවත නැවත බුදුහාමුදුරුවෝ මතක් කරලා දෙන ඒ කිසිවක් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර කිසිවකට හේතු නොවි කිසිවක් මත පිහිටන්නේ නැති තත්වයක් අත්දක ගන්න පුළුවන් නම් ඔන්න ඔය தත්ත්වය තව තව දියුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක මත පිහිටලා තව මොනවා හරි කල්පනා කරන්න යනවා නම් ඒ කියන්නේ අර අපේ ප්‍රපංච නොකල යුත්ත ප්‍රපංච කරන එකයි අපි කරන්නේ. හොඳයි.
මේ මොහත ගැන නෙමෙයි ස්වාමීන් වහන්සේ වගේ ගැටලුව තියෙන්නේ අතීත බව. දැන් මොකද ස්වාමීන් වහන්සේ ඒක කිව්වේ ඒකයි.
ඔය ඇත්තරම දැන් අතීත
කඳ
දැන් පෙර කඳ බිහි දැන් මෙහෙමයි. දැන් ඇත්තරම එක එක සූත්‍රවල තියෙනවා එක එක ක්‍රම. දැන් උදාහරණයක් වශයෙන් ගත් සූත්‍රවල තියෙනවා කෙනෙක් ධ්‍යාන උපදව ගන්නවා, ධ්‍යාන උපදවගෙන ඊට පස්සේ පුබ්බේ නිවාසානුසති ඥානයක් ඇති කරගන්නවා. දැන් මහත්ය අහන්නේ ඕකද?
ඔව්, මේ වගේ එකක් තමයි ස්වාමීන් වහන්සේ කියේ. මොකද ඒකත් අපේ සතියට දැනෙනවා කියලා. කොහොමද මෙතනට ආවේ කලින් කොහොම ඉඳලාද?
වෙන්න පුළුවන්.
තාම ඒ අත්දැකීම ලැබලා නැහැනේ. ඔව්. අපිට ඒ අත්දැකීම ලබන්න පුළුවන්ද? ඒකනම් ක්‍රම වේදේ මොකක්ද කියන එක
තමයි. හරි. දැන් මෙහෙමයි. දැන් ඔතන දැන් සියලු දෙනාටම ඔය අත්දැකීම ලැබිය යුතුයි කියලා නියමයක් නැහැ. ඇතම් කෙනෙකුගේ සමත පැත්ත ශක්තිමත්. ඒ නිසා ඒ ඇතම් කෙනෙක් ඒ සමත පුබ්බංගම විපස්සනාවක ගමන් කරන්න ඉඩ තියෙනවා. එයා ධ්‍යාන දියුණු කළා. ඒ ධ්‍යාන පාදක කරගෙන ඔය වගේ පුබ්බේ නිවාසානුසති ඥානයක්, චුචුපමාද ඥානයක් එහෙම ඇති කරලා ඊට පස්සේ ආසවක්ෂේ කරන ඥානයකට යනවා කියලා ඒ බඳු ධර්ම පරයායක් සූත්‍ර දේශනාවල එනවා. කරද්දක් නැහැ. ඉතින් ඒකත් එක මාර්ගයක් වශයෙන් පෙන්වනවා. තවත් පැත්තක් පෙන්වනවා විපස්සනාවම දියුණු කරගෙන එහෙම ගිහිල්ලා කිසිම ඔය වගේ අභිඥා පැත්තක් නැතිව යන මාර්ගයකුත් පෙන්වනවා. ඒ නිසා දැන් හුඟක් වෙලාවට අපි කතා කරන්නේ අන්න ඒ තුන්වෙනි මාර්ගය. ඒ කියන්නේ අභිඥා කතන්දරයක්වත් නැහැ. හොඳට සතිපට්ඨානය දියුණු කරගෙන හිතේ සතිය වර්ධනය කරගෙන හිතේ පැහැදිලි බව සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන යන මාර්ගයක් තමයි හුඟක් වෙලාවට අපි කතා කරන්නේ. ඒක තමයි මට තේරෙන විදිහට බහුලව වශයෙන් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මහත්ය කියවලා බලන්න සුසීම සූත්‍රය. දැන් සුසීමද එක සූත්‍රයක් තියෙනවා. දැන් ඒ සූත්‍රයේදී එක්තරා මේ වෙන අන්‍ය ලබ්ධික තැනැත්තෙක් දකිනවා මේ දහමේ යම්සි ගැඹුරක් තියෙනවා, ඒගොල්ලන්ගේ දහමේ නැති. එයා මොකද කරන්නේ? ඒ මෙතන තියෙන ධර්මයේ සොරකම් කර ගැනීම සඳහා මහාන වෙනවා. හොඳ. තමයි මේක අහලා ඇති මේ සූත්‍රය. ඉතින් මහාන වෙලා දැන් හැබැයි මේක දැන් දියුණු කරගෙන යනවා. යන අතරේ දැන් එයාට ඇහෙනවා හුඟක් රහතන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාන් වහන්සේට දේශනා කරනවා. මම මේ අරහත්ත්වයට පත් වුණා. මමත් අරහත්ත්වයට පත් වුණා. මමත් අරහත්ත්වයට පත් වුණා. එහෙනම් ඉතින් දේශනා කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේත් ඒ අයව අනුමත කරනවා. ඊටසින් ඒ අය ගාවට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ අහනවා, ඔබ වහන්සේට චතුප්පාද ඥානෙ තියෙනවද? නැහැ කියලා කියනවා. ඔබ වහන්සේ අතීත භව දන්නේ පුබ්බේ නිවාසානුසති ඥානෙ තියෙනවද? නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ එක එක 이르දි ප්‍රාතිහාරයන් පවත්වන්න පුළුවන්ද? බැහැ කියලා කියනවා. ඊටසින් අහනවා මේ ඔබ වහන්සේ ඉතින් එහෙනම් මේ රහත්ුණයි කියලා කියන්නේ කොහමද කියලා අහනවා. එතකොට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා පඤ්ඤා විමුක්තෝ ආයස්මි ඇවැත්නි කියලා කියනවා. ප්‍රඥාවෙනි ඇවැත්නි මම නිදහස් වුනේ. ප්‍රඥා විමුක්ති පැත්තකින් තමයි මම නිදහස් වුනේ. ඉතින් මේ විදිහට රාශියක් ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ දැන් මේක ප්‍රහේලිකාවක් වෙනවා මේ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිලා මේ නෝක්කඩුව කියනවා. ඉතින් මේ ඇය රහත් කියලාත් කියනවා. හැබැයි ඉතින් මේ එකක් නැහැලු. චතුප්පමාදෙත් නැහැලු. පුබ්බේ නිවාසානුසතියක් නැහැලු. මේ එක එක 이르දිහත් ප්‍රාතිහාර්ය පාන්නත් බැහැලු. ඒව මොකක්වත් නැහැලු. හැබැයි රහත් කියලාත් කියනවා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ විපස්සනා මූලික කරගෙන ඒ අනිත්‍යානු දර්ශනය මූලික කරගෙන ධර්ම දේශනාවක් කරනවා. ඉතින් ඒක අහගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේත් රහත් වෙනවා. රහත් වුණාට පස්සේ දැන් ඉතින් පාපොච්චාරණය කරනවා. අනේ ස්වාමීනි මට සමා වෙන්න. මම මේ සොරකම් කරන අදහසුනේ මහණුනේ. මේ ධර්මයේ සොරකම් කරගෙන යන්නයි මං මේ මහණුනේ. අනේ මට සමා වෙන්න කියලා ඉතින් සමාව ඉල්ලනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඉතින් සමාව දෙනවා. ඉතින් ඒ අනුව يعني අපිට තේරෙන විදිහට නම් මේ පුබ්බේ නිවාසානුසති ඥානයක් කියන එක මේ ධහම අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. හැබැයි ඉතින් යම්ස කෙනෙකුට ඒ බඳු කුසලතාවයක් තියෙනවා නම් ඒක ඉතින් තිබුණයි කියලා වැරද්දකුත් නැහැ. ඉතින් ඒක තමයි ඉතින් බන්දු ජීව මාත්‍ය කියන්න තියෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මම මේ රහත් වෙලා මේ කියනවා කියලා. ඒ සතිපට්ඨාන ධර්මයන්, බොජ්ජංග ධර්මයන් දියුණු කරගත යුතු මාර්ගයක යමින් තමයි අපිට ඉන්න තියෙන්නේ.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. මගේ තුළ තිබුණු ඒ සැකය දැන් අනුශාසනාවන් බොහොම නිවැරදි වුණා. මොකද අපි මේ භවය හැදෙන හැටි ඇත්තටම අත්දැකලා මෙතන මේ කාලයේ ක්‍රියාත්මක වීම ඇති වෙන්නේ ඇත්තටම අපේ මේ සිතුවිලි නිසා කියන එකත් ඒ සියල්ලම අත්දැකලා ඉතින් ඇත්තටම කාලයේ දැනීම නැති වෙන්න නම් ඉතින් ওই භව tattven විදින්න ඕන කියන එක ඉතින් ඒ tattve මේ දැන් පවත්ත ගන්න ඇත්තටම මම නැති තැන ඒ tattve නෑ කියන එක අවබෝධ වෙලා තියෙද්දි අර වෙන ධර්මයක් අහනකොට තමයි ওই ගැටලුව ආයේ මේ ස්වාමීන් වහන්සේ කියපු නිසා බොහොම ඔබාදේ නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරන බොහොම පැහැදිලි වුණා.
හොඳයි තෙරුවන් සරණයි. හොඳයි.
බොහෝම වටිනා සූත්‍රයක් මූලික කරගෙන භාවනාවට සුසහලක් කරා ගිරිමානන්ද සූත්‍රය. ඒක ගැන බොහොම පිළිසිත් දෙනවා. මොකද ඒකෙන් අපේ පුහුණුව පවා ගොඩක් පොප්ලන් වන්න හේතුවක් වුණා. ඒකේ ස්වාමීන් වහන්සේ මේ අසුභ සංඥාව පිළිබඳව යම්කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්නයි මේ ප්‍රශ්නය සහ අදහස ඉදිරිපත් කරන්නේ. ස්වාමීන් වහන්සේගේ අසුභ සංඥාව පිළිබඳව කරපු වටිනා ධර්ම දේශනාවේ මූල කොටසෙහි සඳහන් කරා පිළිකුල ගැන. ඒ කියන්නේ අර බුදුහාමුදුරන්ගේ දීලා තියෙන උදාහරණය තුළ වැඩිපුර මුලදී ඇති වෙන්න පුළුවන් පිළිකුල, හැබැයි පසුව දැක්කපු හේතු පැහැදිලි කිරීම සහ තව ඒ ගැන දුරට විමර්ශනය කිරීමේදී හිතුණා මට අසුභ සංඥාව කියන්නේ වෙනම සංඥාවක්, එය පිළිකුලට සමාන දෙයක් නෙවෙයි කියලා. මට එහෙම හිතිච්ච එක ගැන මම පැහැදිලි කරන්නම්. දැන් පිළිකුල ඇතිවීමේදී අපි අර ආශාව ඇතිවන අර බුදුහාමුදුරු දීලා තියෙන පැත්තෙන් උදාහරණ පැත්තෙන් ගත්තාම ශරීරයේ කොටස් වලට කරලා බලලා ඒ තමන් කැමති වෙන සංඥාව කියන සංඥාව වෙනස් කරන්න අකමැති සංඥාව ඇති කරගන්න පුළුවන්. එතකොට ඒක පිළිකුල හැටියට අපි ගන්නවා. නමුත් පිළිකුලට ඉතාමත්ම කිට්ටු දෙයක් තමයි ද්වේෂය. ඒ කියන්නේ ද්වේෂ මූලික දෙයක් තමයි පිළිකුල කියන්නේ. එතකොට දැන් ඒ පසුකාලය අද දේශනාවට අපේ සාකච්ඡාව සම්මා වායාමයට සම්බන්ධ කළොත් ඒක දෝෂ විනය දෝෂ ද්වේෂය ඇති කිරීමට ඇති සමත් වෙන දෙයක් වෙනවා පිළිකුල කියන එක. ඒ නිසාම තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ පිළිකුල කියන එක වැඩිදුර වඩන්න එපා. මොකද එහෙම කරොත් ඊට පස්සේ යටි විනාශා ගැනීමත් හරි නැත්නම් මේ වගේ තත්ත්වයකට උනත් පත් වෙන්න පුළුවන් කියලා. නමුත් සුභ සංඥාවේ අසුභය දැකීම කියන එක අපි තව ටිකක් වෙනස් විදිහකට ගත්තොත් දැන් එතෙන්දි බුදුහාමුදුරෝ අර පින්නන දෙයි කොටස් කර බැලීම, යම් කිසි දෙයක් කොටස් කර බැලීම කියන එක බොහෝ දුරට සම්බන්ධයි කියලා හිතෙනවා. අර ස්වාමීන් වහන්සේ ඉදාම කිව්වේ හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්චති. යම් කිසි දේවල් මේ ආයු ආකාරයට අපි ගන්නකොට ඒ දේ තුළින් රාගය ඇති වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක කොටස් කරලා ගන්නකොට ඒක තුළින් අපිට බොහෝ විට මේ නිවීම තත්ත්වයකට විරාගී තත්ත්වයකට හිතපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගන්නකොට අසුභ සංඥාව කියන එක අර මගකදී නවත්තන්න දෙයක් නෙවෙයි, නමුත් අපිට විපස්සනාම වඩන බොහෝ අවස්ථාවලට ඇති කරගන්න පුළුවන් සම්මා වායාමයේ විශේෂයෙන්ම මුල් කොටස් දෙක පුහුණු කිරීමේදී එදිනෙදා ජීවිතේ දැන් අපි ඔය පරියන්කයක ඉන්නකොට හරි සක්මන් කරන වෙලාවට අමතරව අපි ප්‍රායෝගික ජීවිත ගත කරද්දී දකින්න දසුන් නිසා ඇතිවන දේ කොටස් කරලා බලන්න පුළුවන්කම තියෙනවා නම් අර විදිහට එතකොට අපිට මේ රාග විනය පරිවර්තනය කරන්න හැකියාවක් එතනින් ඇති වෙනවා ප්‍රායෝගිකව. ඉතින් ඒ වගේම මනින්දිය සංවර කරගන්න යෝනිසෝ මනසිකාරයට පවා ඒක උදව් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ගැන පැහැදිලි කරගැනීම මම බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ සම්මා වායාමයට කොහොම සම්බන්ධ දෙයක් වෙනවා අසුබ සංඥාව වැඩිීමේ හැකියාව ජීවිතයට සම්බන්ධ කර ගැනීම එය අසුබ මේ පිළිකුල නොවේ කියන
දේ. හොඳයි. දැන් මෙහෙම කියන්න පුළුවන් දැන් ඇත්තටම අපි අර කතා කළා උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා කොටසක්. ඒ කියන්නේ දැන් හිතේ යම්කිසි අකුසලයක් පහළ වෙලා තියෙනවා ඒ අවස්ථාවේදී ඒක දුරු කිරීම සඳහා කෙනෙක් වෑයමක් දරනවා. අපි හිතමු හිතේ කාමච්ඡන්දයක් පහළලා තියෙනවා රාගයක් පහළලා තියෙනවා ඒක දුරු කරන්න දැන් කෙනෙක් වෑයමක් දරනවා. නම් ඉතින් එතකොට මේ තැනත්තා දැනට ඉන්නේ කොයි හරියේද? එහෙම නැත්නම් කොයි කොපමණකට සතිමත් භාවයක්, සමාධිමත් භාවයක්, ප්‍රඥාවක් තමන්ගේ හිතේ දියුණු කරලා තියෙනවද කියන කාරණය මත තමන් අනුගමනය කරන්නේ මේ සඳහා කුමන ක්‍රමවේදයක්ද කියන එක වෙනස් වෙනවා. නැත්නම් වෙන වචන වලින් කියනොත් මොන ආයුධයද අපි පාවිච්චි කළා මේ හිතේ පහළ වෙච්ච කාමච්ඡන්දේ දුරු කරන්නේ කියන එක වෙනස් වෙනවා. ඉතින් ආරම්භක මට්ටමේ ඉඳන් කෙනෙක් ඉන්නේ අපිටම තාම මේ සතිය දිනු කරන්න පටන් ගත්තා විතරයි. ඉතින් එයාට බෑ කාමච්ඡන්දයක් පහළ වුණාම කාමච්ඡන්දේ දිහා බලලා ඒක සතිය මූලික කරගෙන දිනු කරගන්න තරම් තාම ශක්තියක් නැහැ. ඉතින් එයා සමහරවිට මේක දිහා බලන්න ගියාම කාමච්ඡන්දේ වැඩෙනවා. තව තව හිත රාගයෙන් දැවෙන්න ගන්නවා. ඉතින් එතකොට එයාට මේක හරියන ක්‍රමයක් නෙමෙයි. එයාට පුළුවන් අසුභ භාවනාවක් වඩන්න. එයාට පුළුවන් මේ කයේ කොටස් අරමුණු කරමින් ඒවැය තියෙන පිළිකුල් සහගත බව තේරුම් ගනිමින් ඒක මේ වඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර නවසීවතික පැත්තේ වුණත් වරදක් නැහැ. මේ කය මේ මෙරලා තියෙන මේ ඕජාව ගලන මේ සිරුරක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ බඳු පිළිකුල් භාවනාවක් තුලින් දැන් මේ හිතේ ඇති වෙලා තියෙන කාමච්ඡන්දේ දුරු කරගන්න පුළුවන්. දැන් ඒක පැත්තක්. හැබැයි දැන් එයා ටික ටික සතිය දිනු කරගෙන යනවා, සම්පජඤ්ඤය දිනු කරනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. දැන් මෙහෙම කරගෙන කරගෙන යනකොට හිතන්න දැන් ඇතම් වෙලාවක දැන් මෙයාට ඕනේ තමන්ගේ හිතේ තව ප්‍රඥාවක් දිනු කරගන්න. ඉතින් මේ ප්‍රඥාව දිනු කරගන්න ඕමනා අවස්ථාවකදී ඝන සංඥාව කඩා ගන්න අවශ්‍යයි. දැන් අපි හිතන් ඉන්නේ මේ කය කියන්නේ එකක් කියලා. මේ කය මගේ, මේ කය ලස්සනයි, මේ කය ඇවිල්ලා එකක්. එහෙම ආකල්පයක් තියෙනවා. ඉතින් දැන් මේ ආකල්පේ කඩා ගන්න පුළුවන් මේක කොටස් වශයෙන් බලන්න. ඉතින් එතකොට අන්න අසුබ භාවනාවේ ඒ අසුභය පිළිකුල කියන එකට වඩා මේක කොටස් වශයෙන් බලන්න පුළුවන්. කේසුන් ලොම් නිය දත් සම්මස් කියලා මේවැයි අර ඒ කොටස අරමුණු කරද්දී ඒකේ තියෙන පිළිකුලක් ගැන හිතන්නේ නැහැ. හැබැයි මේ කොටස් වලින් තමයි මේ කය තැනිලා තියෙන්නේ. මේ ඇවිල්ලා කෑලි මූට්ටු කරපු එකක්. අර අරුණ මහත්තයා මතක් කළා වගේ දැන් වාහනයක් හැදිලා තියෙන්නේ කෑලි ගොඩක එකතුවකින්. ඒ වගේ තමයි මේ කය හැදිලා තියෙන්නේ මේ කෑලි ගොඩක් එකට එකතු වෙලා කියලා අන්න ඒ සංඥාවෙන් මේ කර්මස්ථානේ වඩනවා. කේසා ලෝමා නකා දන්තා කියලා පිළිකුල නෙමෙයි දැන් මූනිකක් කරගන්නේ මේ කොටස් වශයෙන් මේක හඳුන ගන්න. එතකොට අන්න ඝන සංඥාව සෑහෙන දුරට කැඩෙනවා. ඉතින් ඒ එක මට්ටමක්. ඉතින් ඒ නිසා ඔය අසුභ කර්මස්ථානේ විවිධ පැති වලින් පාවිච්චි කරන්න පුළුවන්. අර මේ සැලකිලිමත් වෙන්න තියෙන්නේ අපේ හිතේ කාමච්ඡන්දේ දුරු වුණාට පස්සේ අර මූලික මට්ටමේ කෙනා ගැන මේ කතා කරන්නේ. ඒ කෙනාගේ හිතේ දැන් ඔන්න පහළ වෙලා තිබිච්ච කාමච්ඡන්දේ දුරු වුණා නම් මේ අසුභ කර්මස්ථානයේ පිළිකුල වැඩි වීම නිසා ඊට පස්සෙ තින් ඒක නතර කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ආයෙත් මේක තව තව දිගට වඩන්න ගියොත් හිත ඊට වඩා යටට යන්න පුළුවන්. හිතේ එක්තරා අන්දමක කඩා වැටීමක් හිතේ ද්වේෂයක් කලකිරීමක් නිකන් සියදිවි හානි කරගන්න මට්ටමක් එන්න පුළුවන්. ඒ නිසා ඒ අසුභ කර්මස්ථානයේ වඩද්දී ප්‍රයෝජනේ සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. පස්සේ පස්සේ හොඳට සතිය දිනු වෙලා සමාධිය ප්‍රඥාව දිනු වෙලා එනකොට ඉතින් ඒක නොගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද කෙලෙස් හඳුනා ගැනීම හැකියාව දිනු වෙලා තියෙනවා. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව දැන් ටිකට කරගෙන යනවා. එතකොට අනිවාර්යයෙන්ම පහළ වෙන කාමච්ඡන්දය දිහා දැනුවත් වීම තුලින් ඒක ඡය වෙන්න පටන් ගන්නවා. දැන් ඒකයි ධම්මානුපස්සනාව කොටසේ නීවරණ පබ්බේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් නූපන් කාමච්ඡන්දයක් පහළ වෙනකොට එයා දැනගන්නවා. උපන් කාමච්ඡන්දයක් ප්‍රහීන වෙලා යනකොට ඒක දැනගන්නවා. ඉතින් ඒ මට්ටමේදී එතනට අසුභයක් යොදන්නේ නැහැ. එතෙන්දී කරන්නේ මේ හුදෙක් ඒ පහළ වෙන කෙලේශය ක්ලේශය වශයෙන් හඳුනා ගැනීමෙන් ඒකට සතිමත් වෙමින් හොඳට සම්පජඤ්ඤයෙන් ඒවා වෙන් කර දැනගැනීමෙන් යන ගමනක් තමයි එතෙන්දී තියෙන්නේ. හොඳයි.
ඊළඟ
ධර්ම ගැටලුව
උපේනිකාට ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ යන්න.
ස්වාමීන් වහන්සේ කිව්වා ඇහෙන් දැක්කම ඒ ඔස්සේ යන්නේ නැහැ. කනෙන් ඇහෙනකොට ඒ ඔස්සේ යන්නේ නැහැ කියලා. දැන් මට තේරෙනවා කනෙන් සත්‍යයක් ඇහෙනකොට මනසේ රූපයක් මැවෙනවා. ඊට පස්සේ ඒ ඔස්සේ යන්නේ කියලා. පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒ කියන්නේ දැන් අපි දැන් ඔය කියන එක ඇත්තක් තියෙනවා. දැන් අපි හිතමු රූපයක් රූප දැන් නිකන් බලන්න දැන් ටික ටික දැන් අපිට මුලදී නම් රූපයක් දැකපු ගමන් ඒ ගැන රූප සටහනක් අපේ හිතේ ඇඳෙනවා. ඒ ගැන යම්සි චිත්ත රූපයක් අපේ හිතේ ඇඳෙනවා. අපි ඒ ගැන හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ කර ගන්නවා. ඒ අනුව ඔන්න දැන් සිතුවිල්ලක් පහල කරගන්නවා, තව සිතුවිල්ලක් පහල කරගන්නවා, තව සිතුවිල්ලක් පහල කරගන්නවා, තව මොනාහරි හිතනවා, තව මොනාහරි හිතනවා. ඔන්න දැන් කතන්දරයක් ගොතනවා. කොහොම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. දැන් විපස්සනාව වැඩෙන්න ඕක පොඩ පොඩ තමයි අඩු වෙන්නේ. දැන් අර රූපයක් දකිනවා, චිත්ත රූපයක් පහල වෙනවා, සිතුවිලි කීපයකුත් පහල වෙනවා. හැබැයි කතන්දරේ කෙටි වෙනවා. දැන් කෙටි කතාවක් විතරයි තියෙන්නේ. ඒක දැන් තාත්වුරට වැඩෙනවා. ඊට පස්සේ තින් රූපයක් පහළ වෙනවා, සිත රූපයක් ඇඳෙනවා. කෙටි කතාව ඔන්න නිකන් වාක්‍යයක් දෙකක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් ඔක තවත් දුරට ගිහිල්ලා දැන් වාක්‍යයක්වත් නැහැ, නිකන් වචනයක් විතරයි. ආ මෙන්න මේකයි. මෙන්න මේකයි. කියලා දැන් පොඩ්ඩක් නිකන් ඒතනම දැක්කා, අඳුනගත්තා, එතනින් ඉවරයි. තාම චිත්‍ර රූප පහළ වෙනවා. දැන් ඔක තවත් දුරට යනවා කියලා හිතන්න. දැන් අර හිතේ පැහැදිලි බව නිකන් ස්ථායී වෙලා පැහැදිලි බව නිකන් පැතිරිලා. දැන් පැහැදිලි බව වර්ධනය වෙලා තියෙනවා. දැන් එතකොට නිකන් චිත්ත රූප නිකන් පහළ වුණත් නිකන් බොඳ වෙච්ච චිත්ත රූප. ඒ තරම්ම ලස්සන වයිවර්ණ චිත්ත රූප නෙමෙයි දැන් පහළ වෙන්නේ. හැබැයි ඇහැට නොපෙනෙනවා නෙමෙයි. ඇහැට රූප පෙනෙනවා. හැබැයි හිතේ තියෙන පැහැදිලි බව කෙලෙසෙන්නේ නැහැ ඒ ඇහි දැක්ම හරහා. ඉතින් ඔය වගේ අර පොඩ පොඩ තමයි ඔක දියුණු වෙන්න පටන් ගන්න. ඒ නිසා ඔය වගේ මාර්ගයක් තමයි මේ දහමට අනුව හිතා ගන්න තියෙන්නේ. මම දැන් මේ
හොඳයි
හොඳයි හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ ධර්ම ගැටලුව කුල්ලසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්සේ
ඔකේ
නැහැ. ඇහෙනවද?
ඇහෙනවා.
අනවයි ස්වාමීන් වහන්සේ, මා භාවනාවට ආධුනිකයෙක් නේ. වසරකට අඩු කාලයක් භාවනා යෝගීව සිටිමි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය. මුල් කාලයේදී මනස එක්තක් කරවීම ඉතා වේසකර විය. එහෙත් දැන් සතිමත් වීම පහසුය. පයකට වඩා ස්වල්ප කාලයක් පරියන්කයේ ඉඳගත හැක. එම කාලය තුළ බොහෝ අරමුණු සිතට එයි. ඒත් ඊළඟ මොහොතේදී නැවතත් ආනාපාන සතියට සිත යොමු කරමි. දරන්ට සතිය කිහිපයක සිට ආනාපාන සතියෙන් මෙන්ව සිතට එන අරමුණු දිහා බලා සිටිවි. එයද සරාගී, සද්දෝෂ, සම්මෝහ ආදී සිතිවිලි වේ. පෑයකට පමණ පසුව පාදවල ඇතිවන වේදනාව නිසා ඒට සිත යොමු කිරීමෙන් පසුව අවදි වෙති. මම මෙම උපදේශ නිස්සරණ වනයේ වෙබ්බඩවියෙන් ශ්‍රවණය කරමි. එම මාර්ගය නිවර්තිදැයි පහදා දෙන්න. ඔබවහන්සේට තෙරුවන් සරණයි.
ඔව් දැන් අපිට මේ කියන්නේ දැන් හිත දිහා බලන එක පොඩ්ඩක් තව කල් දාන්න පුළුවන් නම් පස්සේ ටිකක් ඊට වඩා සාර්ථකව බලන්න පුළුවන්. මොකද දැන් අපි හිත දිහා බලන්න හිතේ පැමිණෙන කෙලෙස් හඳුනගෙන ඒවා බැහැර කරන්න පොඩ්ඩක් ඉතින් අපි තුල දියුණු කරගත්ත සතිමත් බවක් සමාධිමත් බවක් සම්පජඤ්ඤයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පොඩි අනුතුරු ඇඟවීමක් කළා තියෙනවා. හොඳට තහවුරු වෙච්ච සතියක් නැත්තම් හොඳට තහවුරු වෙච්ච සම්පජඤ්ඤයක් නැත්තම් චිත්තානුපස්සනාව අනුගමනය කරන්න එපා කියලා. ඒ නිසා මහත්ය බලන්න ඇවිදිනකොට ඒ ඇවිදින ස්පර්ශයේ හොඳට හිත පවත්වනවා. ඒ තුලින් ඔන්න මට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්ද? ඒ කොනේ ඉඳන් මෙහා කොනට එනකම්ම සිහියෙන් එන්න පුළුවන්ද? වාඩි වෙනවා. වාඩිුණාට පස්සේ මට ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැලි ගණනාවක් සිහියෙන් අත්දකින්න පුළුවන්ද? ඔය මට්ටමින් තමයි අපිට ප්‍රායෝගිකව පටන් ගන්න ලේසි. එතකොට අපිට පාරක් පේනවා. දැන් අද මට පුළුවන් උනේ හුස්ම රැලි 10ක් බලා ගන්න. හෙට මම උත්සාහන්ත වෙනවා හුස්ම රැලි 12ක් බලා ගන්න. අනිද්ද මම උත්සාහන්ත වෙනවා හුස්ම රැලි 14ක් බලා ගන්න. පොඩ පොඩ වැඩි කරනවා. එතකොට අර කරන්න පුළුවන් වැඩක් අපිට තියෙන්නේ. ඉලක්කය කියන එක හරි ප්‍රායෝගිකයි. ඉතින් එතකොට එහෙම යනකොට දන්නේම නැතුව ටික ටික සතිය වැඩිලා සම්පජඤ්ඤය දිනුනු වෙලා ප්‍රමාණිකුල ඉස්සරහට යනකොට ඔය මහත්ය කියන තැනට ඉබේට එනවා. එතකොට ඉතින් මගෙන් අහන්න දෙයක් නැහැ වැඩේ කරලත් ඉවරයි. තංගාලා බැලුවා බලපු ගමන් ඒක ගියා. ඒක නිකම් පොඳ වෙලා ගියා. ඒ කියන්නේ අපේ තුල වැඩිච්ච සතිමත් බවක් තියෙනවා. ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ නිසා කායानुපස්සනාව මූලික කරගෙන යන්න පටන් ගන්න පහසුම එතන තමයි.
සයින්දාස මට මේ අර සක්මන් භාවනාවට තරම් කාලයක් තාම යොමු කරන්න බැරි වුණා. පරියන්කය තමයි තාම දිගටම කරගෙන යන්නේ.
අරක එකතු කරගන්න. මොකද හොදෙන්දී අපිට අවශ්‍ය වෙනවා, ඒ කියන්නේ මානසික සමබරතාවයක් අවශ්‍ය වෙනවා. දැන් අපි ඉඳගෙන ඉන්න භාවනාව විතරක් කරනකොට ඒක සමාධියට බරයි. හිතේ තීන මිද්දේටත් බරයි. ඒක තීන මිද්දේටත් බරයි, හිතේ සමාධියටත් බරයි. නමුත් මේ මෙතෙන්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සතිය, සමාධිය, ප්‍රඥාව කියන අංග තුනට. වීරය අපි දිගට කරගෙන යන වීරය තියෙනවා. ශ්‍රද්ධාව නිසායි අපි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් හිත ඇතුලේ දියුණු කළ යුතු විශේෂයෙන්ම මේ සති සමාධි ප්‍රඥා කියන අංග තුන. ඒතර මේ අංග තුනේ එක්තරා අන්දමක සමබරතාවයක් පවත්වන්න අවශ්‍යයි. ඉතින් අපි ඉඳගෙන විතරක් භාවනා කරද්දී මේ සමබරතාවය ගන්න අමාරුයි. මොකද සමාධිය තමයි ඉස්සරහට එන්නේ. දැන් අපි සක්මන කරනකොට එතෙන්දී සමාධියට වඩා සතියයි ප්‍රඥාවයි තමයි ඉස්සරහට එන්නේ. ඒතර ඒ කොටසයි මේ කොටසයි දෙක එකට යනකොට තමයි මේ තුනම සමබරතාවයකින් පාත් ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම සතියෙන් තමයි මේ ඉතිරි දෙන්නගේ අඩු වැඩි වීම ඒවයි කොයිතරම් දුරට පවත්වන්න ඕනේද කියන කාරණාව ඒ වෙනස නැත්නම් ඒ අඩු වැඩි භාවය පෙන්ලා දෙන්නේ සතියෙන්. ඒ නිසා ඉස්සරහට දිගට යන ගමනකදී සතිය මූලික කරගෙන තමයි යන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. වාසයට ධර්මවත්. හොඳයි.
ඊළඟ ධර්ම ගැටලුව හේමමාලා කිරිපත් කරන්න පුළුවන්. අත්‍රයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි.
මට තියෙන්නේ මගේ භාවනා ගැටලුවක් දැනගන්න.
ඔව්.
දැන් මේ මම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මේ අපිට කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිතර හම් වෙන්නේ සරින් සරින් අයගෙන් තමයි උපදෙස් ගන්නෙ. හුඟක් වෙලාවට සමාධි භාවනාවට උපදෙස් හම්බෙලා තියෙන්නේ. නැත්නම් මට මේ ලැබපු දැනීම සමාධියම විතරක් නෙවෙයි කියලා මට හැඟීමක් තියෙනවා. ඒක හිඳයි ඔබ වහන්සේගෙන් උපදෙස් පතන්නේ. මම සාමාන්‍යයෙන් පාත්‍ර දෙකම අතරේ අවදි වෙලා භාවනා කරන්න පටන් ගන්නෙ. පරයන්කෙන් වාඩිලා ආනාපානේ කර්මින් හිටියා. එතකොට එහෙම ඉන්න අතරතුරේ හිත ටික ටික සැහැල් වුණා. හිත වෙන ගැටුණත් අරමුණු ආවෙ නැහැ. ආකාර 16න් සමහරක් විතරක් අර මුදු ගොරෝසු කෙටි දිග ඒ වගේ දේවල් බල බල ඉන්නකොට හිත සැහැල් වුණා, කය සැහැල් වුණා. ඊට පස්සේ මගේ භාවනාව මම ඒ ආනාපානේ මම ඊළඟට මුල මැදහක බලන්න ගත්තා. එහෙම දිගටම බලාගෙන ඉන්නකොට හිත සංසුන් වෙලා තියෙනකොට මට හිතුණා කොහොමද මට මේ මුල මැදහක දැනෙන්නේ කියන මගේ හිතම මගෙන් ප්‍රශ්න කරා. ඊට පස්සේ බලනකොට මට දැනුණා නහයෙන් ඇතුල් වෙන හුළඟ නහය ඇතුලේ වැදීම හිඳයි මට ඒ සංඥාව දැනෙන්නේ කියන එක. ඊට පස්සේ එතකොටම ඒකේ ධාතු ලක්ෂණ මට හිතට ආවා කලින් තිවිච සුතම ඥානයේ හින්දා ඒව හිතලා දිගටම බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට මම ටික 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 දැක්කා හුස්ම එක රැල්ලක් නෙවෙයි අර වැවක උලඟට රැලි ගහනවා වගේ හෙමින් හෙමින් රැලි ගහගෙන උලඟ ඇතුළට යනවා. ඒ වගේම රැලි ගහගෙන උලඟ එළියට එනවා. මේක දිගටම මුලදී රේඛීය ගති පිටිච්ච හුස්ම චක්‍රාකාර ගතියක් මට දැනුණා. ආනාපාන ආශ්වාසය පිටිපස්සේ ප්‍රශ්වාසය, ප්‍රශ්වාසය පිටිපස්සේ ආශ්වාසය, එහෙම තවම ට්‍රවුමට යනවා දැන්. ඒ දිහා බලාගෙන ඉන්නකොට මට හිතුණා මේක මට නවත්තන්න පුළුවන්ද, මේක නවත්තන්න පුළුවන්ද, කවුද මේක මොකට මගේ හිත සමාධිමත් වෙලා ගතියක් මට දැනුනේ. මම බැලුවා මේක මට නවත්තන්න පුළුවන්ද කියලා. බලනකොට නෑ, හුස්ම මගේ පාලනයකින් තොරව හුස්ම එහාටත් යනවා මෙහාටත් යනවා චක්‍රාකාර ගතියට. ඊට පස්සේ එහෙම හිතනකොට මට එකපාරට මතක් වුණා ත්‍රිලක්ෂණය කියන්නේ මේක අනිත්‍යයි නේද, මගේ පාලනයෙන් තොරයි නේද කියලා මට හිතුණා. හිතලා ඊළඟට එහෙමනම් ඒක දුක් සහිත වෙන්න ඕනේ කියලා, එතකොට එහෙනම් මගේ නෙවෙයිනේ මේ හුස්ම කියලා දිගටම ඒක දිහා බලාගෙන ඉන්නකොට මගේ හිත පුදුම විදිහේ මේ සැහැල්ලු බවකට පත් වෙලා මගේ හිත අරේ නිකන් ආලෝකයක් ඇතුලේ ගිලෙන්නා වගේ හිත ගිලීගෙන ගිලීගෙන යන ගතියක් දැනුණා. එහෙම ටික වෙලාවක් ගිලීලා ඉන්නකොට මට හිතා ගන්න වෙන කිසි හැඟීමක් එන්නේ නැහැ, හුස්මත් මට නැහැ ඉන්නේ, අර ගිලිච්ච හැඟීම විතරයි තියෙන්නේ, හරි ප්‍රීතිජනක ප්‍රමෝදමත් ගතිය. ඇත්තට මට ඒකට ආශාවක් ඇති වුණා. මං හිතුව මේකේ මේ සුවයේ තව මට පැයක් විතර ඉන්න ලැබේවා කියලා හිතලා මම ඊළඟට ඒත් එක්කම හිතුව අඩුගානේ පාන්දර හතර වෙනකම් මට ඉන්න ලැබේවා කියලා. දිගටම මං ඒ තත්ත්වෙන් හිටියා. ඉඳලා ඊට පස්සේ දිගටම වෙන කිසිම හැඟීමක් ආවෙ නැහැ. ඒකෙම මං ගිලිලා හිටියා. පස්සේ ඊළඟට අවදිය ලබනකොට වෙලාව බලනකොට පාන්දර හතරයි. ඉතින් මට හිතා ගන්න බෑ මේක සමත භාවනාවක්ද, මම සමතෙන් විදර්ශනාවට ගියාද, එහෙම නැත්නම් මොකද්ද මේ වුනේ කියලා උපදෙස් ගන්න කල්‍යාණ මිත්‍රන් වහන්සේ කෙනෙක් නොහිටපු හින්දා, මොකද කොවිඩ් සීසන් එක හින්දා මම ඊට පස්සේ මම හිතුව නොදන්න දේ ටිකට කරන්න ගියොත් මම කැටලෙන් ඉඳ තියෙනවා කියලා ආනාපානයේ තාවකාලිකව නවත්තල මම අසුබලවැරි මෛත්‍රී භාවනාවයි වඩන්න ගත්තා.
හරි, දැන් ඕක අර දෙවෙනි ප්‍රියවර තමයි වැරද්ද. අසුභයයි මෛත්‍රියයි වෙනුවට මේකම දිගට කරන්න. ගැටලුවක් නැහැ. කියන්නේ දැන් මෙතෙන්දී ඇත්තටම කියන්නේ අපි තුල යම් ප්‍රඥාවක් වැඩෙනවා. දැන් ඒ කියන්නේ සම්පජඤ්ඤයේ හොඳට දියුණු වෙච්ච නිසා තමයි අර රැලි රැලි යනවා වගේ මේ හුස්ම තනි හුස්මක් නෙමෙයි, දැන් හුස්ම කොටස් වලට කැඩිලා ඒ ඝන සංඥාව බිඳිලා ඉස්සරහට යන්නේ ඒ ඒ කටයුත්ත නිසා. ඉතින් එතෙන්දී ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් ප්‍රඥාවක් වැඩෙද්දී එතෙන්ට සමාධියෙන් උපකාරයක් ලැබෙනවා. හොඳට ඒ අරමුණ දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා, අරමුණත් කැඩලා කැඩලා යනවා, ඒකත් තේරෙනවා, අනිත්‍ය ස්වභාවයත් තේරෙනවා, පාලනයෙන් තොර බව තේරෙනවා. ඒ තුල নিমগ্ন වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතරම විපස්සනාව හරහා සමාධිය වැඩෙනවා. ඉතින් ඒක කියන්නේ දැන් උඟක් වෙලාවට සමතේ පැත්තෙන් යද්දී ඒ নিমগ্ন වීම වෙන්නේ යම්කිසි නිමිත්තක් මූලික කරගෙන, හිතට පෙනෙන දෙයක් මූලික කරගෙන. දැන් මෙතන ඇවිල්ලා එහෙම එකක් නෙමෙයි. දැන් මේ ඇවිල්ලා අපි ප්‍රඥාව මූලික කරගෙන අරමුණක් දිහා හොඳින් විචක්ෂණශීලීව බලාගෙන ඉඳද්දී අරමුණේ යථා ස්වභාවයේ තේරීම හරහා හිත ඒකටම බැස ගැනීමක් වෙලා තියෙනවා. එතකොට මේකයිලා විපස්සනා මූලික සමාධියක් මෙතන හැදිලා තියෙනවා. ඒ නිසා ඕක දිගට දියුණු කරන්න වරදක් නැහැ. ඒ කියන්නේ පස්සේ ඉතින් ඕක තව තව සියුම් වෙවි, ওই தത്വෙට ඉක්මනටපත් වෙන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඉනට ඔය தත්ත්වයේ තවදුරට පවත්වන්නත් පුළුවන් ගතියක් ඇති වෙවි. ඊපස්සේ ඔක හදලා ගන්න පුළුවන් අපිට උමනා විදිහට, දැනට ඔය යන විදිහට යන්න දෙන්න. දිගට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඔබ හිතේ
තියෙන
මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
මට ධර්මකාණයක් සම්බන්ධව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කියනවානේ ඇසේ ආස්වාදය ආදීනවය නිස්සරණය බලන්නයි කියලා. එතකොට ඇස කියන්නේ නාම රූප වලින් හැදිච්ච, ඒ කියන්නේ එහෙම ආයතනයක් විදිහට අපි ගත්තොත් අපි එතන තියෙන රූප වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර ඒකේ මොනාරි කොටසක ආස්වාදයක්ද එහෙම දකින්න ඕනේ? එහෙම නැත්නම් හැට දකින්න ඇසේට ඇති වෙන අරමුණක يعني රූපයක දකින අරමුණක තියෙන ආස්වාදයක් දකින එකද? එහෙම එතකොට ඒ ආස්වාදේ කොයි විදිහටද අපි ගන්නෙ? ඒ ඊට පස්සේ කර්මගමගේ ආත්මය ලෙස ගන්නවද? ඊට පස්සේ ආදීනවනේ අපි දකින්න ඕනේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම විදිහටද කියන එකයි. නිස්සාරණය කොහොමද සිදු වෙන්නේ කියන එකයි බුදුසන්වහන්ස අධික ප්‍රශ්නය.
හොඳයි. හොඳයි. ඇත්තටම අපි අර අහලා තියෙන ධර්මයක් එක්ක අපි කරන දේ පොඩ්ඩක් අර අහලා තියෙන එක කරන දෙයට වඩා ඉස්සර වීමක් වෙලා තියෙනවා. සුතමේ ඥානය අපේ අත්දැකීමට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මේ ඔය කියන කාරණා ප්‍රායෝගිකව අත්දක ගන්න නම් අපි වැඩේට බහින්න ඕනේ. අපි ඒ වැඩේ අඩියක් ගිහිල්ලා තව ගව් ගානක් එහා තියෙන එකක් අපි අහලා වැඩක් නැහැ. අවබෝධයක් තියෙන එක හොඳයි, සුතමේ ඥානයක් තියෙන එක හොඳයි. නමුත් අපි භාවනාවක් කරද්දී සුතමේ ඥානය සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා හරිම ආධුනික මනසකින්, සරල මනසකින්, පුංචි දරුවෙක්ගේ වගේ මනසකින් තමයි අපි පටන් ගන්න. එතකොට තමයි අපි ඔය කතා කරන හැකියාවන් දියුණු වෙන්නේ. අපේ හිතේ සතිමත් බවක් දියුණු වෙන්නේ, ඒකාග්‍රතාවයක් දියුණු වෙන්නේ. ඒ වමනා කරන ඒ අරමුණක් දිහා සියුම්ව දකින්න පුළුවන් කුසලතාවයක් දියුණු වෙන්නේ. ඉතින් ඔවා දියුණු කරගෙන යන්න ඕනේ. ඉතින් එතකොට ඔන්න ටික ටික තේරෙන්න ගන්නවා. ආ මෙන්න මේක තමයි මේ රූපේ ස්වභාවය. මේක තමයි රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය. මෙතන තමයි මේ පෙළනවයි කියලා මේ ධහමේ සඳහන් වෙන්නේ මෙන්න මේ ස්වභාවය. මේක පාලණයෙන් තොරයි කියලා අනාත්මයි කියලා තියෙන ආ මෙන්න මේ ස්වභාවය. මෙන්න මේකට තමයි මේ ආදීනවයි කියලා තියෙන්නේ. කියලා අන්න තමන්ට ඒ ප්‍රත්‍යක්ෂය හරහා ධහම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දැනට ඕක ගැන හිතන්න යන්න එපා. දැනට වැඩේ කරන්න පටන් ගන්න. වැඩේ කරන්න පටන් ගන්නකොට පොඩ පොඩ මොකද්ද මේ ආදීනවයි කියලා කියන්නේ? මොකද්ද මෙතනින් ලැබෙන ආස්වාදය කියලා කියන්නේ? ඒවා තේරුම් ගනිමින් යනකොට තමයි යම් වෙලාවක නිස්සරණයේ පැත්තකට හිත වැටෙන්නේ. නිස්සරණයේ පැත්ත කියන එක ඊට වඩා ගැඹුරු මට්ටමක්. එතෙන්දී මේ එකක්වත් අල්ලගන්න නැතුව හිත නිදහස් වීමක් පැත්තක් තමයි නිස්සරණයේ වශයෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට මේ කාරණා කීපයම يعني හොඳට يعني පිරිසුදු වෙලා එන්න නම් අපි මේ ප්‍රායෝගික මේ දහම් ප්‍රගුණ කරන්න අවශ්‍යයි.
මසනන්ත අපිට සාමාන්‍ය ජීවිතේදී අපිට එකපාරට හැට දකින්න රූපයක ආස්වාදය අපි දැක්කොත් මේක ප්‍රියදානකයි එහෙම කියලා ඊට පස්සේ ඒක ටික වෙලාවයි පවතින්නේ කියලා ඒක එතන දකින්න ආදීනේ අපි දැන් ආයෝකික භාවනා විදිහේ
ඔව් ඒක තෙන් ඒකත් අර ඒක මතු පිටින් ලබන අවබෝධයක් හිතන්න දැන් මෙහෙම අපි දන්නවා ඉතින් ගයක් තියෙනවා ඉතින් ඒ ඉතින් අවුරුදු 50ක් විතර තිබිලා ඊට පස්සේ ඉතින් ඔන්න වහල කඩන් වැටෙනවා බිත්ති කඩන් වැටෙනවා බිත්ති බොල් වෙනවා ඉතින් අන්තිමට ඉතින් ගේ කඩන් වැටෙනවා ඉතින් අනිත්‍යයිනේ නේද?
ඔව්
ඉතින් එතනත් ඉතින් ආදීනවයක් තියෙනවා ඉතින් ඒක හැබැයි ඉතින් ප්‍රමාණවත් නැහැ ඉතින් ඒක ඉතින් අපි කවුරුත් දන්න දේ ඒක මේ බුදුහාඳුරෝ ඇවිල්ලා කියලා දෙන්න දෙයක් නැහැ එතන ඒ කවුරුත් දන්න අනිත්‍ය ස්වභාවයක් එතන තියෙනවා ඉතින් ඒ අවබෝධය ප්‍රමාණවත් නැහැ ඉතින් එහෙම අවබෝධයක් උනත් තියෙන එක වටිනවා හැබැයි ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ.
එහෙමයි සරණස මම භාවනා කරනවා සරණස කලින්
ඉඳන්. ඔව්.
එතකොට දැන් ඉන්න අවස්ථාව තමයි ආස්වාස ප්‍රසාසයේ කන්චියුම් වෙලා එම ගිහිල්ලා ඊට පස්සේ කයේ දැනෙන මේ කම්පන චංචල දිහා බලාගෙන ඉන්නවා.
ඔව්.
එතකොට දැන් ඇතිවීම නැති කියන්නේ ඇති කම්පන චංචල ඇති වෙන බව නැති වෙන බව දැනි තමයි ඉන්නේ සංස.
හරි.
එතකොට
ඒක දිගට කරන්න. ඒක දිගට කරන්න. ඒ කියන්නේ ඒ වෙලාවේදී මුකුත් හිතන්න යන්න එපා හැබැයි. කියන්නේ කම්පන චංචල ස්වභාවයන් හොඳට දැනගනිමින් බොහොම නිශ්ශබ්ද සිතින් වාසය කරන්න. දැන් උතර හුඟක් වෙලාවට බණ අහන කෙනෙකුට, පොත්පත් හුඟක් බලන කෙනෙකුට, හුඟක් ඉගෙන කියාගත්ත කෙනෙකුට වෙන අබැද්දියක් තමයි අපි මේ අත්දැකීම නැත්තම් මේ ඍජු අත්දැකීම අභිබවා අපේ අර සුතමේ ඥානෙ ඉස්සරහට පණින එක. ඒතර අපි මේ එක නුවණින් තේරුම් අරගෙන මෙතෙන්දි මේ සුතමේ ඥානෙට නෙමෙයි මූලිකත්වය දෙන්නේ. අපි ඒක පිමීට පැත්තකින් තිබ්බා. හොඳ සංසුම් මනසකින්, ඒකාග්‍ර වෙච්ච මනසකින්, සමනේ වෙච්ච මනසකින්, නිශ්ශබ්ද මනසකින් මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. එතකොට තමයි අන්න ගැඹුරේ ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අපි ඇති කරන එකක් නෙමෙයි. ඒ අපි ලබන අත්දැකීමට ලක් වෙච්ච ඒ අරමුණ විසිනුයි ඒ අරමුණේ යථා ස්වභාවය පෙන්ලා දෙන්නේ. එතකොට අන්න අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් එයාම පෙන්ලා දෙනවා මේක. මේ නැතුව බුදුහාඳුර කියපු හින්දා නෙමෙයි. අපි බලෙන් අනිත්‍ය කළා නෙමෙයි. ඒගොල්ලොම පෙන්ලා දෙනවා ඒගොල්ලන්ගේ යථා ස්වභාවය. ඉතින් ඒගොල්ලෝ මේ යථා ස්වභාවය පෙන්නන තාක් ඒක අපේ හිතේ ගැඹුරේ හොඳට වැඩෙන තාක් අපි ඒක හොඳට බලමින් වාසය කරන්න අවශ්‍යයි.
එහෙමයි සරවංශ, මේ ළඟදී අහපු බණක ගැටලුවක් ඉන්නා තමයි සනස එහෙම ඇහුවේ.
හොඳයි.
ඒක කියන්නේ ආයි. දැන් සාමාන්‍ය ජීවිතේදී බලන්න ඕන ආකාරය කියලා කිව්ව හින්න මට ඒක පැහැදිලිව තිබෙන්නේ නැහැ. එහෙම නිසායි ඒකලෝ ඉදිරිපත්
වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔය කියන්නේ දැන් ඔය විදිහට අපි තුමු ඒ අපි වඩනවා කියලා භවනාවක් විදිහට කරගෙන යනවා කියලා. දැන් එතකොට ඔය අපේ ගැඹුරේ හිත පතුලේ දියුණු වෙන ඔය අනිත්‍යානු දර්ශනය නැත්නම් ඒ අනිත්‍ය ලක්ෂණය දේවල් කෙරෙහි ඇති වෙන අපේ හිතේ ඇති වෙන මේ අවබෝධය පොඩ පොඩ මේ ඇතුලේ ඉඳන් එළියට එන්න ගන්නවා. හිතන්න දැන් අපි මේ භවනාව දියුණු කරගෙන යනකොට දැන් තේරෙනවා මේ ඇතුලේ අපි ලබන අත්දැකීම අපිට තේරෙනවා අජ්ජත්තික වශයෙන් මේක තේරෙන්න ගන්නවා. මේ තියෙන අනිත්‍ය ලක්ෂණය මේක කොයිතරම්නම් ක්ෂණිකව ඇතිලා නැතිලා යනවාද කියන ස්වභාවය මෙතන ඇතුලේ සාරයක් හරයක් ආත්මීය ස්වභාවයක් නැති බව ඒක ඇතුලේ කාවදින්න ගන්නවා. ඊට පස්සේ අපි නිකන් ඔහේ බස් එකේ යනවා රාජකාරී කටයුත්තක් කරනවා මොකක් හරි වැඩක් කර කර ඉඳද්දිත් ඔන්න මේක මතුවෙන්න ගන්නවා. මතුවෙන්න ගන්නවා කියන්නේ ඒ ප්‍රායෝගික අවස්ථාවලදීත් සම්මුති මට්ටමේදීත් මේක දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ කැඩලා බිඳලා යන එක නෙමෙයි අර බාහිර තියෙන මට්ටමේදී පවා අපි මේ ලැබපු ඒ ප්‍රඥාව යෙදෙන්න පටන් ගන්නවා, යොදන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ අභ්‍යන්තරයේ ඉඳන් බාහිරට යන ගමනක් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරක වශයෙන් අපි මේක දියුණුවක් ඇති වෙනවා, ප්‍රත්‍යක්ෂ නුවණක් පොඩ පොඩ වැඩෙන්න ගන්නවා. ඒ ප්‍රත්‍යක්ෂ නුවණ හොඳට අතුයිති විහිදිලා වැඩෙන්න ගන්නවා, ඒක පැතිරෙන්න ගන්නවා. ඒ නිසා මේ ඒක ඒ අන්දමින් සිද්ධ වෙනකොට හරිම ප්‍රබලයි. අපි නිකන් අර බාහිරින් දැකලා නිකන් පොතක් පතක් කියවලා ඕ මේකත් අනිත්‍යයි නේද මේකත් අනිත්‍යයි නේද කියලා නිකන් අර මතු පිටින් දකින්නට වඩා ඔය අපි භවනාවක් කරහා හිතේ යම්කිසි ප්‍රත්‍යක්ෂ ඥානක් දිනු කරගෙන ඒ හරහා අන්න අර වගේ අත්දැකීමක් ලබනකොට ඒක බොහොම ප්‍රබලව වැටහෙනවා. හොඳයි.
තෙරුවන් සරණයි
සර්. හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ ධර්ම ගැටලුව පාලිත මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දැන් ස්වාමීන් වහන්සේ අවසරේ කිහිපසන දෙකක් තියෙනවා.
ඔව්.
මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉස්සෙල්ලා අසුවා මේ වෝකින් මෙඩිටේෂන් වලයි සිටින් මෙඩිටේෂන් එකයි බැලන්ස් එකෙන් බැලන්ස් ටික බැලන්ස් කරන කරන්නේ කියලා.
ඔව්.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා බෙරුසුවා අර සත්‍යයි ප්‍රඥාවයි තමයි අර වෝකින් මෙඩිටේෂන්ස් වලදී
ඒ කියන්නේ දැන් අපිට දැන් සමාධිය කියන එක හුඟක් දෙනෙක් අර්ථකථනය කරන්නේ මොකක් හරි තෝරගත්ත අරමුණක් ඇතුළේම නැවත නැවත හිත පවත්වමින් ඉන්න එක. ඒක තමයි සාමාන්‍ය සමත මුහුණුවර. නමුත් මේ සක්මනේදී එහෙම එකක් නැහැනේ. සක්මනේදි තියෙන්නේ වම් පාදයේ එක තැනකදී ඔන්න මේ සීය පාත්නවා, ඊට පස්සේ ඊළඟ පාදයේ දකුණු පාදයේ සීය පාත්නවා, ආයෙත් ඔන්න ඊළඟ වම් පාදයේ, ආයෙත් ඊළඟ දකුණු පාද. එතකොට අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට අර අපි මේ සාමාන්‍ය මිනිස්සුයෝ දන්න සමාධියක් මෙතන නෙමෙයි, මෙතන නැහැ. මෙතන හැබැයි ඊට වඩා ගැඹුරු සමාධියක් තියෙනවා. මෙතන සමාධියක් නැත්තේ නැහැ. මෙතන තියෙන සමාධියට අපි කියනවා සාමාන්‍ය ක්ෂණික සමාධියක් කියලා. අපි තෝරගත්ත අරමුණු පරාසයක් තුළ එතන එතන හිත සමාධිමත් වෙනවා. ඒතර අන්නේ විපස්සනා මූලික සමාධියක් මෙතන දියුණු වෙනවා. ඒ වගේමයි දැන් මෙතන අපි ඒ අරමුණ විවිධ අරමුණු වල අතීතයට අනාගතයට ගිහිලා පැටලෙන්නේ නැතුව වර්තමානයේ මතුවෙන අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය වැඩෙනවා. එතන අන්න සතියක් තියෙනවා. මේක මේ අරමුණ විමසන්න ප්‍රඥාවක් වැඩෙනවා. එහෙම කියන්න පුළුවන්.
ප්‍රඥාව
කියන්නේ මේ ප්‍රතිවිරුද්ධ ප්‍රඥාවක්. ඒක තමයි. ඒක ඉතින් ඇත්තටම එක පාටම ප්‍රඥාව කියන්න බෑ. අපි ප්‍රඥාවේ බීජයක් වශයෙන් තමයි සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ අරමුණක් අපි දැනගන්නවානේ. හිතන්න ඔන්න පොළවේ පාදයක් ස්පර්ශ වුණා. දැන් එතකොට අපි එතනේ ස්පර්ශයේ විතරක් ඉන්නේ නැතුව දැන් අපි පොඩ්ඩක් තව හොයලා බලනවා. මේකේ තව මොනවද තියෙන්නේ? මෙතන මට ගොරෝසු ගතිය දැනගන්න පුළුවන්ද? රළු ගතිය දැනගන්න පුළුවන්ද? මුරුදු ගතිය දැනගන්න පුළුවන්ද? සිනිඳු ගතිය දැනගන්න පුළුවන්ද? කියලා අන්න හරි හොයලා බලනවා. ඔන්න ඒ හොයලා බලන බැල්මට ඒ විමර්ශනශීලී ගතියට විචක්ෂණශීලී ගතියට තමයි ප්‍රඥාවේ මුහුණුවර තියෙන්නේ. එතන තමයි සම්පජඤ්ඤේ අපි දියුණු කරගෙන යන්නේ. ඒක තමයි පොඩ පොඩ දියුණු වෙලා ගිහිල්ලා පඤ්ඤා ඉන්ද්‍රියක් බවට, ප්‍රඥා බලයක් බවට, ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගයක් බවට, සම්මා දිට්ඨිය සම්මා සංකප්පයක් බවට යන්නේ. ඔන්න ඔය ඒ ප්‍රඥා බීජය තමයි තියෙන්නේ.
මට තියෙන ප්‍රශ්නයක් තමයි සයින්ස් මේ භාවනා කරන කාලයයි නැත්නම් ධර්ම සාකච්ඡා කරන වෙලාවේ අමනායි බොහෝ විට මට මේ අතීතයට දෝලණය වෙන සිත නවත්ත ගන්න පුළුවන්. ගාත්ලාවට මේ ටික භාවනා කරනවායි ධර්ම සාකච්ඡාව නැති වෙලාවට අපලා අතීතෙට ගිහින් නම් පුළුවන් පසුතැවිලි වෙනවා. ඒ කියන්නේ මේ අර කුක්කුච්චේ වගේ කියන්න පුළුවන් ඒ සිතුවිලි ඇති වෙනවා.
ඒක තමයි. දැන් ඔක තේරෙනකත් හොඳයි ඉතින්. ඒ කියන්නේ දැන් අපිට අපේ හිත ගැන වැටහෙන එක හොඳයි. මේක ඉතින් කොයි වෙලාවෙ හරි මේක අතහැරියා නම් යන්නෙම කුණු ගොඩටයි කියලා මතක් වෙන එකත් හොඳයි ඉතින්. එතකොට ඉතින් අපි මේක ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා දැන් අර තාම හිත ඒ තමන්ගේ අනසක යටතේ නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ට මෙල්ල වෙලා නැහැ, කීකරු වෙලා නැහැ. ඉතින් ඒ කීකරු බව තමයි ඉතින් ඇති කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඕක භාවනාවකින් තමයි ගොඩදා ගන්න නම් පුළුවන් වෙන්නේ. දැනට තාම අර සත්‍යයේ සතිමත් බව දියුණු නැති නිසා මේ කියන දේ අහන්නේ නැහැ හිත. හිත කියන දේ අහන තත්ත්වෙට පත් කරගන්න නම් හිතේ සතිය සමාධිය ප්‍රඥාව දිනු කරලා ගන්න ඕනේ. ඉතින්වත් ටිකක් භාවනා කරන ප්‍රමාණය වැඩි කරලා බලන්න. එතකොට අර එතකොට මේ හැකියාව පොඩ පොඩ වැඩෙනවා. ඊට පස්සේ අර හිත අතීතයට අනාගතයට යන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. වර්තමානයේ ඉන්න ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක හදලා ගන්න ඕනේ.
ඉස්සෙල්ලා
මල තියෙන අපාවිතාව ඔලීකතා
තමයි.
හොඳයි.
සර්ණයි ඊළඟ ධර්ම ගැටලුව චන්ද්‍රිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ ගැටලුව කැටියෙන් ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔකියන්න.
මම වසර 40 තිස්සේ භාවනාවට ආනාපාන සති භාවනාවට හුරු වෙලා ඉන්නේ. ඒ භාවනාවේදී මට ස්මරලි 30කට ගියාට පස්සේ නැවතත් ඒ වෙනත් අතකට මේ හිත යොමු වෙනවා. ඒ සාදාගන්න
ඒක තමයි. ඉතින් අපිත් දැන් මේ දිගටම කියන්නේ යෝක අපි කරලා තමයි හදන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක පුහුණුව හරහා තමයි වැඩෙන්නේ. මොකක්වත් මෙතන රහසක් නැහැ. ඉතින් අපි යෙදිච්ච පමණට තමයි අපි තුල මේ හැකියාව දිනු වෙන්නේ. දැන් අදත් අපි කතා කළේ ඒකයි. ඒ කියන්නේ මේ කුසලතාවයන් දිනු කරගන්න ටිකක් අමාරුයි. දැන් අපේ හිත අර මහත්තයෙක් කිව්වා වගේ අතහැරිය ගමන් යන්නෙම ඉතින් පරණ මොකක් හරි කුණු ගොඩකට තමයි යන්නේ. ඉතින් අර තාම හිත ඉන්න කියලා කිව්වහම හුස්ම රැලි 30ක විතරයි ඉන්නේ. ඉතින් මේක වර්ධනය කරලා 35 කරගන්න නම් ඉතින් තව පුහුණු වෙන්න ඕනේ. 40 කරගන්න නම් ඉතින් තව පුහුණු වෙන්න ඕනේ. පුහුණුවම තමයි විසඳුම. දිගට කරගෙන යන්න. මුලදී ටිකක් ඉතින් අමාරුයි. මුලදී ටිකක් ඔය වගේ ඉතින් හැලහැප්පීම් එනවා, තාම හරි ගියේ නැහෙනි කියලා හිතේ පොඩි විපිලිසරතාවයක් ඇති වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් මේ ඔය වගේ අමාරුකම් තියෙනවා. ඉතින් ඕකම තමයි ඉතින් නේද මේ ආධ්‍යාත්මික ජීවිතයක අපි ලබන පන්නරයක් තියෙන ඔතනම තමයි. හොඳයි, මම නම් හිතන්නේ දැන් අපේ 9යි කාලත් තුනක්, අපි තව එක ප්‍රශ්නයකට වගේ ඉඩ දෙමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඊළඟට සිටින්නේ සුරංගනී, ඔබගේ පැන ඉදිරිපත් කරන්න.
හරි, සුරංගනී නෑ වගේ.
ඊළඟ පැන අචන්තට ඉදිරිපත් කරන්න පුළුවන්.
යෝ ඉන්නවා.
ඉන්නවද? ඉන්නවා මං. එතන එහෙනම් සාමීන. එහෙනම් මං හිතුවා මාළු ගේන්නවත් ගිහිල්ලාද කියලා.
අනේ නෑ සාමී.
හොඳයි හොඳයි.
මම භාවනාව කරන්නේ පාන්දරට.
ඔව්.
උන්ටට පැයක් පරියන්කේ කරනවා, පැයක් සක්මන් කරලා පැයක් පරියන්කේ, පැයට වැඩිය සාමාන්‍යයෙන් දැන් පරියන්කේ බින්ද ගන්නේනවා මේ දවස්වල. හැබැයි පරියන්කේ ඉන්නකොට මට සමහර වෙලාවට අර පුවක් හිට ගැහුවා වගේ සම්පූර්ණයෙන්ම එක එක සිතුවිලි මේන පැයකට හැමාරම හිමම ඉන්න දවසුත් තියෙනවා. හැබැයි සමහර දවස්වලට එකපාරට මුළු කාලෙම කොහේ හිටියද කියලා නැහැ. ඒ වුණාට නින්දකත් නෙමෙයි කියලා මට හිතෙනවා. මොකද මම හොඳට නිදාගෙන ඉඳලා නැගිට ගමන් නිපාන්දරට ඉඳගන්නේ. ඒ හින්දාමයි මම රැට පරියන්කේකට ඉඳගන්නේම නැත්නම් මට නිින්ද යනවා. මම ඒක හොඳටම දන්න නිසා. ඒ වුණාට එහෙම කිසිම තැනක මට ඉන්න තැනක් දැනෙන්නේ නැතුව යනවා. මොකද මම කය නොදැනී යනවා කියන එක අත්දැකලා තියෙනවා ගොඩක් කාලෙක ඉස්සෙල්ලා. ඒකට කය නොදැනී
මට නම් හිතෙනවා ඔතන ඔහොම ඉන්නවට වඩා අර සිහියෙන් සක්මනක ඉන්නක ඊට වඩා වටිනවා. මෙතනදී ඇත්තටම හිතේ සහනයක් තියෙනවා, හිතේ සමාධියක් තියෙනවා. හැබැයි අර විමසා බලන ගතිය, මේ අපි කොහෙද ඉන්නේ කියලා තියෙන අවබෝධය, ඒ සතිය දුර්වලයි. ඉතින් ඒ හින්දා සතිය දුර්වල වෙලා සමාධිය ඉස්සරහට ආපු ගතියක් තමයි මේ කරන ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඉස්සර නිකන් මේ සක්මනක් කරන්න, කාමරේම හරි කමක් නැහැ, කොරිඩෝ එකක් හරි කමක් නැහැ, තෝරගෙන පොඩ්ඩක් නිකන් සක්මනක් කරනවා. සක්මනේදී ගැඹුරු සමාධියක් නැති වුණාට වැරද්දක් නැහැ. සක්මනේදී හිතන්න දැන් හොඳ අවදිමත් ගතියක් තියෙනවා, සැහැල්ලුවෙන් ඉන්නවා. හිත හැබැයි හිතන්න කොහෙවත් පිහිටලා නැහැ කියලා. දැන් සුරංගනී මෑණියෝ දැන් කාලයක් තිස්සේ භවනාවේ නිරත වෙන හින්දා ඔය හැකියාව සමාලාවට හිතේ තියෙනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් පරීක්ෂා කරලා බලන්න. ඔහේ සක්මනක් කරනවා, හැබැයි හිත කොහෙවත් පිහිටලා තියෙනවද කියන එක පොඩ්ඩක් අපිම විමසලා බලන්න ඕනේ.
සක්මනකින් පස්සේ තමයි.
එතකොට සක්මනේදී මොකද්ද අත්දකින්නේ?
සක්මනේදී පයක් අත්දකින්නවා, එන සිතුවිලිත් දකින්නවා. ඒ හැමදේම දකිමින් මට පාද ස්පර්ශය දැනෙනවා. මොන සිතුවිලි ආවත් පාද ස්පර්ශය දැනෙනවා. ඒවා දෙකම දැනි.
ඔව්, සිතුවිලි හුඟක් එනවාද? ඒ කියන්නේ සක්මනක් කරද්දී සිතුවිලි හුඟක් එනවාද? අතීතයට පයින්නවා, අනාගතයට පයින්නවා, එහෙම හුඟක් තියෙනවද?
සාමාන්‍යයෙන් ටිකක් අතීතයට ටිකක් යනවා මිසක් අනාගතයකට නම් යනවා ගොඩක් අඩුයි. අතීතයට තමයි යන්නේ. ඊට පස්සේ එක්කම ආයෙ පය දැනෙනවා. ආයෙ ටිකද පියවර 6 4 5ක් යනකොට ආයෙ සමහර වෙලාවට පිටගිය බව දකින්නවා. ආයි එහෙමම ඉඳගෙන ඒ පිටගිය ඒව දකින්න ගමම්මත් පය දැනෙනවා. මේ විදිහට සක්මනේකින් පයම කරනවා කොහොම හරි පාඩි වෙන්නේ.
ඒ උතන්දී ඇත්තටම ඒ කියන්නේ දැන් අපි ඕවැයි ටික ටික يعني ගැඹුරට යද්දී ඔය දැනෙන දැනීම් වල සියුම් බව කරහා ඒවැයි يعني ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්න මට්ටමකට අපි එන්න ඕනේ. දැන් අපි හැමදාම ඉන්නේ සක්මනේ නිකං ස්පර්ශයක් දැනෙනවා, ආයෙත් ඔන්න හිත පිට යනවා, ආයෙත් සක්මනක් දැනෙනවා, ආයෙත් ස්පර්ශයක් දැනෙනවා, ආයෙත් ඔන්න හිත පිට යනවා. ඉතින් ඕක අපි හැමදාම ওই මට්ටමේම නම් ඉන්නේ. ඒ කියන්නේ අපි අර අතන තහවුරු වෙලා මදිනේ නේද? දැන් අපි දැන් හිත පිට යනවා තමයි. හැබැයි දැන් අපි කාලයක් කරනකොට පිට යන එක අඩු වෙලා දැන් මේ අපි ඉන්න අරමුණේ ඉන්න පුළුවන් ගතිය හැදෙන්න ඕනේ. ඊට පස්සේ මේ අරමුණ අපි විමසලා බලන්න ඕනේ. එතකොට තමයි මේ අරමුණේ තියෙන විවිධ පැති පේන්න ගන්නෙ. එතකොට තමයි මෙතන මේ අපි කලින් දැකපු අරමුණට වඩා වැඩි ස්වභාවයන් රසක් මෙතන තියෙනවා කියලා තේරෙන්න ගන්නෙ. අන්න එතකොට අපිට තේරෙනවා දැන් ඉස්සෙල්ලා හිටියට වඩා මගේ හිතේ සතිය දියුණුවලා තියෙනවා. මේ කරන වැඩේ හරහා සම්පජඤ්ඤය වැඩිලා තියෙනවා කියලා අර පොඩ පොඩ ඉදිරි ගමනක් අපිට ඒතර තේරෙනවානේ. ඒ මට්ටමක් අත්දැකලා නැද්ද?
එහෙම පාද ස්පර්ශයේම සෑහෙන වෙලාවක් ඉන්න වෙලාවලුත් තියෙනවා.
ඔව්. දැන් ස්පර්ශය විතරක් මදි. දැන් මේ ස්පර්ශයේ ඉන්නකොට ඒක විමසලා බලන්න ඕනේ මොකද්ද මේ ස්පර්ශයක් කියලා කියන්නේ. කොහොමද මෙතන තව මේ වැඩි සිද්ධ වෙන්නේ? එක පාඩම මුළු කැටිපතුලම ස්පර්ශ වෙනවාද? එහෙම නැත්නම් මේ කෑලි කොටස් වශයෙන් ස්පර්ශ වෙන්නේ.
එහෙම අත්දැකලා තියෙනවා. දැන් කකුල ඉස්සෙනකොට පාපට ඇඟිල්ලෙන් පය පොළවෙන් ගිහිනවා කියන එක වගේ දේවල් දැකලා තියෙනවා.
හොඳයි. ඉතින් ඒක ඒ එතනින් දිගට යන්න ඕනේ. දැන් එහෙම දිගට යනකොට මේ මාපට ඇඟිල්ල කියන වචනයත් හැලෙනවා. ඊට පස්සේ මෙතන තියෙන නිකන් අපි හිතමු දැනීම් රසක්. ඔව් දැනීම් රසක්, සෙලවීම් රසක්, තදවීම් රසක් කියලා ඒ බොහොම ප්‍රාථමික මට්ටමේ අද්දකීම් රාශියක් බවට මේක පොඩ පොඩපත් වෙන්න ඕනේ. ඉතින් අන්නේ ඒ බඳු ගමනක් තමයි අපි ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳයි. 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 දරුවන් සල්ලායි. හොඳයි. තව එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි කමක් නැහැ. යාටත් අවස්ථාව දීලා වෙනම අවසන් කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අචාන්ත ඔබගේ පැණි ඉදිරිපත් කරන්න.
ඔව් ස්වාමීන් වහන්සේ, මම ඇත්තටම භාවනාවට ටිකක් ආධුනිකයි. මම දැන් මාස 6ක විතර තිස්සේ ආනාපාන සතිය පරියන්ක භාවනාව පුරුදු පුහුණු කරලා ස්වාමීන් වහන්සේ. ඒත් මට එච්චර ඒකාග්‍රතාවයක් ලැබුණේ නැති හින්දා මම නිස්සන්නවනේ වෙබ් අඩවියට ගිහිල්ලා සංඝහන්සේගේ ධර්මදේශනා ඇහුවා. ඒකෙන් මට තේරුණා සක්මන් භාවනාව ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් මම දැන් මාස දෙකක් විතර තිස්සේ සක්මන් භාවනාව කරනවා ස්වාමීන් වහන්ස. ඒක හරිම මේ මට ආසය කරනවා. විනාඩි 45ක් විතර කරනවා ස්වාමීන් වහන්ස. එතකොට මම දක්න සංඝහන්සේගේ දේශනාව පිළිවෙලින් මාන වෙනවා, දැනෙනවා, ඉස්සරහ ඇඟිලි දක්නේ මේ තෙරපෙනවා, ඊට පස්සේ මස් පිටු තෙරපෙනවා. ඒ වගේ ඒවා කොටස් කොටස් වශයෙන් මට දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව කරලා ආපහු පරියංග භාවනාවක් මම දිගටම කරන්න මේ පෙළඹුණා. එතකොට මට ඒකත් ටිකක් හොඳට එනවා ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ තමයි සක්මන් භාවනාවේ මේ විදියට ඉස්සරහට කොහොමද කරන්නේ කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න එක.
හරි. දැන් ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා දැන් අර කලින් මෑණියන්ට කිව්වා වගේ දැන් ඉස්සෙල්ලා අපි සතිය පිහිටව ගන්නවා. දැන් අපිට දැන් ඔන්න පුළුවන් වෙනවා මේ කොනේ ඉඳන් යහ කරට යනකම්ම සිහියෙන් යන්න පුළුවන් වෙනවා. පාදයේ ස්පර්ශයක් ගානේ කරන්න පුළුවන් වෙනවා. වම දකුණ කියාගෙන හැබැයි තාම යන්නේ. පස්සේ දැන් ඔය වම දකුණ කියන්නේ නැතුව ඉන්න. වම දකුණ කියන්නේ නැහැ. මනස නිශ්ශබ්ද කරගෙන දැන් මේ වැඩේ කරනවා. එතකොට තින් පාදයක් ස්පර්ශ වෙනවා, එතන අවධානෙන් ඉන්නවා. ඊළඟ පාදයේ ස්පර්ශ වෙනවා, අවධානෙන් ඉන්නවා. හිත නිශ්ශබ්දයි. මොකක්වත් කියවන්නේ නැහැ. මම දකුණ කියන්නේ නැහැ. දැන් ඊට පස්සේ ඒක කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඊට පස්සේ හිතන්න දැන් එහෙමත් මම දකුණ කියන්නේත් නැතුව නැත්නම් ඔසවනවා තබනවා කියන්නේ දතේ මොකක්වත් වචනයක් පාවිච්චි නොකර මේ වැඩේ කරන්න පුළුවන් කියලා දැන් හිතනවා කියලා බලන්න. ඊට පස්සේ පුළුවන් අපිට මේකේ දැන් සිහිය දැන් දියුණුවලා තියෙනවා. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම යන්න පුළුවන්. හැරෙනකොටත් සිහිය තියෙනවා, එනකොටත් සිහිය තියෙනවා. දැන් සෑහෙන වෙලාවක් සිහියෙන් මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් බව තේරෙනවා. ඊට පස්සේ දැන් හොයලා බලනවා මේකේ මේ තදගතිය විතරද තියෙන්නේ කියලා. අන්න නිකන් පොඩි කුතුහලයක් සහිතව හොයලා බලන්න. එතකොට තේරෙනවා නෑ නෑ මේ තදගතිය විතරක් නෙමෙයි, මෙතන ගොරෝසු ගතියකුත් තියෙනවා. ඇතැම් තැන් වල සිනිඳු ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල මුරුදු ගතියක් දැනෙනවා. ඇතැම් වෙලාවට බර ගතිය දැනෙනවා. ඇතැම් වෙලාවට සැහැල්ලු ගතිය දැනෙනවා. ඇතැම් වෙලාවට උණුසුමක් දැනෙනවා. ඇතැම් වෙලාවට සීතලක් දැනෙනවා. ඇතැම් තැන්වල වියලි ගතියක් දැනෙනවා. ඇතැම් තැන්වල තෙත් ගතියක් දැනෙනවා. ඔන්න දැන් අර මේ විස්තර දැනගැනීමේ කුසලතාවය අපිටුළු වර්ධනය වෙනවා. දැනට ඒ විදිහට කරන්නකෝ. පස්සේ ඔය පැත්තට ඔය මට්ටමට දිනුනාට පස්සේ අපි තව ටිකක් කතා කරමු.
එහෙමයි සාමිනහන්ස.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද අපි පැය දෙකකුත් විනාඩි 25ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එහෙමනම් අපි සියලු දෙනාම මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.